නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගෙන තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේත් දීඝ නිකායේත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම සතිපට්ඨාන සංයුත්තේ වශයෙන් සතිපට්ඨානේ අලලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා ගණනාවක් සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේත් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒකේ අපි දැන් ක්‍රමානුකූලව දේශනා මාලාවක් විදිහට මේ වෙනකොට සතිපට්ඨානය දේශනා කරගෙන යනවා. ඒකේ දැන් අපි එළඹිලා ඉන්නේ ධම්මානුපස්සනාවෙත් අන්තිම කොටසට. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඒකායන මාර්ගය, ඍජු මාර්ගය බොහොම විචිත්‍රයි කියන්න පුළුවන්. ඒ වගේම බොහොම ක්‍රමානුකූලව ප්‍රායෝගික ප්‍රතිපදාවක් යටතේ විස්තර කරගෙන යනවා. ඉතින් එතකොට මේ ප්‍රායෝගිකව විස්තර කරන මාර්ගය බලන්න පුළුවන් තවත් දෘෂ්ටි කෝණයක් තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. දැන් කායානුපස්සනාව වඩන කෙනෙකුට ඒ කායානුපස්සනාව හරහා සෑහෙන ගැඹුරකට චතුරාර්ය සත්‍ය අවබෝධයක් දක්වා යන්න පුළුවන් බව සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වෙනවා. වේදනානුපස්සනාව වඩන කෙනෙකුට එය නිවැරදිව වැඩීම තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා යෑම පුළුවන් බව දේශනාව අනුව පැහැදිලි වෙනවා. චිත්තානුපස්සනාව වඩන කෙනෙකුටත් ඒ ආකාරයෙන්ම නිවැරදිව චිත්තානුපස්සනාවක නියැලීම හරහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය දක්වා යෑම පුළුවන් බව සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වෙනවා. ධම්මානුපස්සනාවේදී මේ කාරණාව තවදුරටත් ඉතාම පැහැදිලිව අන්තිමට චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධයෙන් කොටසක් එක් කිරීමෙන් එය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය දක්වාම යා හැකි බව මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීම තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම කළ හැකි කියන කාරණාව අපිට මේ කරුණු අනුව මේ සාධක අනුව තේරුම් ගන්න පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් තේරුම් ගැනීම අතිශය වැදගත් බවත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඇතැම් සූත්‍ර දේශනාවල එනවා මේ හිස ගිනිගත් කෙනෙක් ඒක නිවන්න මහන්සි නොවී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඉගෙන ගන්න ඒක තේරුම් ගන්න මහන්සි වෙනවා නම් ඒකත් වටිනවා කියලා. ඒ තරමට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තේරුම් ගැනීම ඉතාම වැදගත් බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ වගේමයි දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ආර්ය සත්‍යයන් බවට පත්වෙන්න හේතුවක් වශයෙන් මේක මේ ආර්ය වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නිසා ආර්ය බව නැත්නම් ආර්ය සත්‍යයක් වශයෙන් දේශනා කරනවා. එහෙම නැත්නම් මේ සත්‍ය ධර්මයන් මනාව අවබෝධ කරගත්තු කෙනා ආර්ය භාවයට පමුණුවන නිසා ආර්ය සත්‍යයන් වශයෙන් දේශනා කරනවා. ඒ වගේමයි මෙම සත්‍ය ධර්මයන් කිසිසේත්ම වෙනත් අසත්‍ය බවකට පත්වන නිසා තතථා කියලා මේ වචනේ පාවිච්චි කරනවා. මේවා සත්‍යමයි, මේවා වෙනස් කරන්න බෑ. අවිතථානි, අවිතථා කියලා කියනවා නොවෙනස් වෙන සුළුයි. ඊළඟට අනඤ්‍යථා, අන් පරිදි නොවන සුළුයි කියලා මෙන්න මේ ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව සච්ච සංයුත්තේ තත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍යයි, ඒක කාටවත් අසත්‍යයි කියලා කියන්න හැකියාවක් නැහැ. මේවා අන්‍ය වූ සත්‍ය බවට පත් වෙන්නෙත් නැහැ. මේවා නොවෙනස් වෙන සුළුයි. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ සත්‍ය තුලින් නිරූපණය වෙන දේ නොවෙනස් වෙන සුළුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ප්‍රකාශ වෙන දේ, මේ ප්‍රකාශය මෙන්න මේවයි සත්‍ය ස්වභාවය කියලා මේ කරන ප්‍රකාශ කාටවත් අභියෝගයට ලක් කරන්න හැකියාවක් නැහැ. මේක මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුදුනුවණින් දැකලා දේශනා කරන්නේ. ඒ වගේමයි මේ පින්වතුන් සෑහෙන්න අහලා තියෙන බුදුරජාන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඉතින් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ තමන් වහන්සේ මේ සතර සතිපත් සත්මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාව දැනගන්නා තාක් තමන් වහන්සේ මේ මරුන් බමුන් සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත පැවිද්දන් සහිත මේ ලෝකේ තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළේ නැහැ කියලා. හැබැයි යම් දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිවරදිව අවබෝධ කරගත්තද එදා මම මේ මරුන් බමුන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත ලෝකයේ තුල ප්‍රජාව සහිත ලෝකයේ තුල සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා දේශනා කරනවා කියලා અભීත ප්‍රකාශයක් සිංහනාදයක් නගනවා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමවල අතිශය ප්‍රධාන මූලික කාරණාවක් ඉගැන්වීමක් බවට පත් වෙනවා. ඉතින් එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන කරන දේශනාවේදී දැන් පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් මොනවාද චතුරාර්ය සත්‍ය ධර්මයන් කියලා දහම් පාසල් යන දරුවෙක්ගෙන් එයා කියන්න පුළුවන් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, නැත්නම් දුක නැතිවීම, දුක නැති කිරීමේ මාර්ගය. ඉතින් පුංචි දරුවෙන් ඇහුවොත් එයා චතුරාර්ය සත්‍ය ධර්මය දන්නවද කියලා එයා ඒ වගේ උත්තරයක් දෙනවා. ඉතින් එතකොට ඒ දරුවා චතුරාර්ය සත්‍ය ධර්මයන් දන්නවද? ඊට පස්සේ අපි වැඩිහිටියෙකුගෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දන්නවද කියලා ඇහුවොත් එයාත් උත්තර දෙන්න ඉඩ තියෙනවා. එයා සමහරට පාලියෙන් කියන්න ඉඩ තියෙනවා දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එයා සිංහලෙනුත් ඒක කියන්න දන්නවා. ඉතින් මේ විදිහට චතුරාර්ය සත්‍ය නම් කරන්න දැන ගැනීම චතුරාර්ය සත්‍ය දැන නිවරදි අවබෝධයද? එය හාත්පසින් දැන ගැනීමක්ද? ඉතින් මෙහෙම අපිට ප්‍රශ්න කරාම තේරෙනවා මේක ඒ තරම්ම පහසු වෙන්නත් බෑ. එහෙමනම් අපි මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නම් කරන්න පුළුවන් වීම ප්‍රධාන වෙන්නේ නැහැ. ඒකක් දැන ගැනීම වැදගත්. හැබැයි එපමණකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වුණා කියලා කියන්න බෑ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධයෙන් එක්තරා අන්දමක රාමුවක් තියෙනවා. එහෙම නැත්නම් එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි රෝග නිర్ణයක් ගැන කතා කරනකොට යම්සි වෛද්‍යවරයෙක් ගාවට යම්සි රෝගියෙක් පැමිණියොත් මේ වෛද්‍යවරයා දක්ෂ වෛද්‍යවරයෙක් නම් එයා මුලින්ම රෝගය හඳුනගන්නවා. ඊට පස්සේ දැන් මේ රෝගයක් තියෙන බව එයා තේරුම් ගන්නවා. සමහර ලාවට මේ රෝගියත් එක්ක කතා බහ කරලා එයාව පරීක්ෂා කරලා රෝගයක් තියෙන බව ඉස්සර තේරුම් ගන්නවා, වටහා ගන්නවා. ඊළඟට රෝගයට හේතුව ඊළඟට එයා තේරුම් ගන්නවා. ඊළඟට රෝගය නැති කිරීම සම්බන්ධවත් යම් අදහසක් එයාට තියෙනවා. ඒ වගේමයි රෝගය නැති කරන ක්‍රමවේදයක්, මාර්ගයක්, ඖෂධයක් සම්බන්ධයෙන්ුත් ප්‍රතිපදාවක් සම්බන්ධයෙන්ුත් ඒ වෛද්‍යවරයාට යම් අදහසක් තියෙනවා. එතකොට මේ වෛද්‍ය විද්‍යාවේ පවා ආයුර්වේදයේ පවා එන මේ එක්තරා අන්දමකින් කියනවා නම් ක්‍රමවේදය මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ බඳු රාමුවක පිහිටලා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍යයන් සත්‍ය ධර්මයන් දේශනා කළාට පස්සේ ඒක අධ්‍යයනය කරපු අතීත වෛද්‍යවරුන් තමන්ගේ ආයුර්වේදයට නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයට මේ රාමුව උපයෝගී කරගත්තද, එහෙම නැත්නම් එවකටත් අතීත ඉන්දියාවේ තිබිච්ච මේ රාමුව, මේ සැකිල්ල භාග්‍යතුන් වහන්සේ උපයෝගී කරගෙන ඊට ගැළපෙන අන්දමින් චතුරාර්ය සත්‍ය දේශනා කළාද කියන එක ගැන හරියට කියන්න බෑ. සමහර විට ඉතින් අපිට බෞද්ධයන් වශයෙන් කියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ දහම බොහොම ඉපැරණි, වසර 2600කට කලින් කියවිච්ච දහමක්. පසු කාලීනව ඒක හොඳට අධ්‍යයනය කළා, ඒ රාමුව වෛද්‍ය විද්‍යාවට නැත්නම් ආයුර්වේදයට ගත්තා කියලා කෙනෙකුට ශ්‍රද්ධාවෙන් කියන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ රාමුවත් තේරුම් ගන්න එක වටිනවා. ඉතින් එතකොට මේ රාමුව කොමක්ද චතුරාර්ය සත්‍යයට අපි යෙදුවොත් දුකක් කියලා දෙයක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැතිවීම සම්බන්ධයෙන් යම්කිසි සාධනීය පැත්තක් හිතා ගන්න පුළුවන් කමක්, සාක්ෂාත් කර ගන්න පුළුවන් බවක් තියෙනවා. ඒ බඳු සාක්ෂාත්කරණයක් දක්වා ගමන් කළ හැකි ප්‍රතිපදාවක් තියෙනවා. ඒතකොට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන ආකාරයයි අර වෛද්‍ය ශාස්ත්‍රයක රෝගියෙකුගේ රෝගය හඳුනාගෙන රෝගයට හේතුව හඳුනාගෙන රෝගයෙන් නැතිවීම කියන එක ගැන යම් එල්ලයක් තියාගෙන ඒ රෝගයෙන් නැති කරන මාර්ගයක් ප්‍රතිපදාවක් දේශනා කිරීමත් පිළිගැන්වීමත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒතර මේ දෙක අතර යම්කිසි සමරූපී බවක් සමානත්වයක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව අපි තව ටිකක් දැන් ගැඹුරකට ගියොත් චතුරාර්ය සත්‍යයන්ගේ මේ එක එක සත්‍යයක් සම්බන්ධයෙන් කොටස් තුනකට විස්තර කරනවා. ඒ කියන්නේ මේ සත්‍ය කියන්නේ කුමක්ද කියන එක ගැන මුලින්ම ප්‍රකාශ වෙනවා. අපි ඒකට සාමාන්‍ය වචනයක් කියනවා පරියත්තිය කියලා. ඊට පස්සේ ඒ සත්‍ය සම්බන්ධයෙන් කල යුත්තේ කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ප්‍රායෝගිකව ඒ සත්‍ය සම්බන්ධයෙන් පිහිටා සිටිය යුත්තේ, කල යුත්තේ, ක්‍රියාත්මක යුත්තේ කෙසේද? අන්නේ ප්‍රතිපත්ති කියන කොටසකුත් තියෙනවා. ඊට පස්සේ එබඳු ප්‍රතිපදාවක් ප්‍රායෝගිකව අනුගමනය කිරීම හරහා ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිවේධය කියලත් කොටසක් තියෙනවා. එතකොට මේ සෑම සත්‍යයකම කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අර පරියත්තිය. ඒ කියන්නේ සත්‍ය කියන්නේ මේ මොන දුක්ඛ සත්‍ය නම් මෙන්න මේකයි. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මෙන්න මේකට. නිරෝධ සත්‍ය කියන්නේ මේකට. මාර්ග සත්‍ය කියන්නේ මෙන්න මේකට කියලා ඒ සත්‍ය සම්බන්ධයෙන් යම්සි ප්‍රකාශයක් යම්සි අර්ථ දැක්වීමක් සඳහන් වෙනවා. ඒක පරියත්තිය. ඊට පස්සේ ඒක දැන ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව එය ක්‍රියාවට නැංවීම කළ යුත්තේ කුමක්ද, ප්‍රායෝගිකව යෙදිය යුත්තේ කෙසේද කියලා අන්න ප්‍රතිපදාවකුත් තියෙනවා. පටිපත්තියක් තියෙනවා. ඒ බඳු ප්‍රායෝගික ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් පැමිණෙන ප්‍රතිඵලයක් ඊට පස්සේ ප්‍රධාන වෙනවා. ඒක පටිවේද නමින් එහෙම නැත්නම් ප්‍රතිවේද කිරීමක් අවබෝධ කර ගැනීමක් වශයෙන් කියන්න පුළුවන්. එතකොට අපි දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මේ කරුණු තුන යදුවොත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදං දුක්ඛං අරිය සත්‍යං. මෙන්න දුක්ඛ සත්‍ය. මේ තියෙන්නේ දුකක් කියලා දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් පිහිටිය යුත්තේ කෙසේද? ප්‍රායෝගික කළ යුත්තේ කුමක්ද? දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං. මෙන්න මේ දුක්ඛ සත්‍යය හාත්පසින් දැනගත යුතුයි. කියන ඔන්න අපිට ප්‍රතිපදාවක් කියනවා. ඊට පස්සේ ඒ ප්‍රතිපදාව අවසන් වුණාට පස්සේ නැත්නම් ඒ ප්‍රතිපදාව ටික ටික වඩනකොට පොඩ පොඩ තමන්ට ලැබෙන ප්‍රතිඵලය සාක්ෂාත් කිරීම පරිඥාතං කියලා. හාත්පසින් අවබෝධ වුණා. තේරුම් ගත්තා, වැටහුණා කියලා අන්නේ වැටහීම, අවබෝධ වීම මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. අපි මේවා තව ටිකක් විග්‍රහ කරමු. දැන් මම මේ මූලික සැකිල්ල, මූලික සකස් කිරීම, මූලික අවබෝධයක් මේ දැන් කරගෙන යන්නේ, වටහා දෙන්නයි යන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් එතකොට දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා ඉදිරිපත් කරනවා. ඉදන් දුක්ඛං අරිය සත්‍යං. ඊට පස්සේ ඒ ආර්ය සත්‍යයට කළ යුත්තේ කුමක්ද? ඒ ප්‍රායෝගිකව පිහිටිය යුත්තේ ඒ සත්‍යයට කෙසේද? පරිඤ්ඤයං. මේකනම් අවබෝධ කරගන්නයි තියෙන්නේ කියලා ඔන්න ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ අවබෝධ කරගත්තා, මේක සම්පූර්ණ වුණා, පරිඤ්ඤාතං, ඒක වැටහුණා කියලා අන්න ඒක ප්‍රතිඵලය, අවසාන ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා ඔන්න තමන් තේරුම් ගත්තා. අන්න ඒ කාරණාවත් පෙන්නුම් කරනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍යය ගත්තොත් මේ දුක්ඛ සමුදය සත්‍යය කියන්න මෙන්න මේකයි. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා මෙන්න මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ කියලා අන්න දුක්ඛ සමුදය කියන්නේ මෙන්න මේකයි කියලා යම් අර්ථ දැක්වීමක් වෙනවා. ඒක තමයි පරියත්තිය. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද? දුකට හේතුව සම්බන්ධයෙන් පිහිටිය යුත්තේ කෙසේද? ප්‍රායෝගිකව කරන්න තියෙන මොකද්ද දුක්ඛ සමුදය සම්බන්ධයෙන්? පහතබ්බං කියලා කියනවා. මේකනම් අපිට කරන්න තියෙන ප්‍රහාණය කිරීමක්, අයින් කිරීමක්, ඉවත් කිරීමක්, ඉතින් ඉවත් කිරීමක්, පහතබ්බං තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක දැන් අයින් වුණාට පස්සේ දැන් තමන්ට දැනෙන්න ඕනේ, ආ මේ වෙලාවේදී මෙන්න මේක අයින් වුණා. දැන් අයින් කරන්නයි තියෙන්නේ, දැන් අයින් කළා తాවකාලිකව අයින් කළා නැත්නම් සෑහෙන කාලයකට අයින් කළා නැවත නූපදින මට්ටමකින්ම අයින් කළා කියලා අන්න පහිනම් කියලා අන්න තුන්වෙනි ඒ සාක්ෂාත් වීම ප්‍රතිවේදය ඒ තුන්වෙනි කොටස දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා ඊළඟට දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දැන් මෙන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් තියෙනවා ඒ කුමක්ද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා ඔන්න ප්‍රකාශයකුත් කරනවා අපි එක එකක් හිමීට විග්‍රහ කරන්න බලමු අපි එක එකක් ඔය විදිහට ක්‍රමානුකූලව විග්‍රහ කරන්න බලමු දැන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා එතකොට යම් මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නම් මෙන්න මේකයි කියලා යම් කෙසේ ප්‍රකාශනයක් විස්තර කිරීමක් අර්ථ දැක්වීමක් වෙනවා. ඒක තමයි පරියත්තිය. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්ද? කෙසේද අපි ඒ සඳහා පිහිටිය යුත්තේ? කරන්න තියෙන කුමක්ද? ඒ සම්බන්ධයෙන් ඒ දුක්ඛ නිරෝධ සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ සච්චිකාතබ්බං. දුක්ඛ නිරෝධයක් නම් සාක්ෂාත් කරන්නයි තියෙන්නේ. ඒක සාක්ෂාත් කර ගැනීමක්. තමන්ට වැටහීමක් තමා තුළ ප්‍රායෝගිකව තේරුම් යෑමක්. තමන්ටම දැනීමක් තමන්ම ඒ තුළ පිහිටා සිටීමක් සාක්ෂාත් වීමක් සාක්ෂාත්කරණයක් තමයි එතකොට ඒකේ කරන්න තියෙන්නේ. තේ ඒක වුණා නම් අන්න ඒක දැන් යම් පමණකට හෝ වෙලා තියෙනවා නම් සාක්ෂාත් වෙලා තියෙනවා නම් සච්චි කතං සාක්ෂාත් වුණා. ඒක තමයි ප්‍රතිවේදය. නිරෝධ සත්‍ය සම්බන්ධයෙන් එහෙම කොටස් තුනක් පෙන්වනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නැත්නම් අපි කෙටියෙන් කියනවා මාර්ග සත්‍ය. ඒතර මාර්ග සත්‍ය සම්බන්ධයෙන් කොමක්ද කරන්න තියෙන්නේ? එතකොට කියනවා ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං. ඔන්න මෙන්න මේකයි මහණෙනි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරුද්ධ කරන මාර්ගය ප්‍රතිපදා මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ ඔන්න එක කියලා දෙනවා. ඒක තමයි අර්ථ දැක්වීම. ඒක තමයි පරියත්තිය. ඊට පස්සේ ඒකෙදී කරන්න තියෙන්නේ කොමක්ද? මේක දැනගත්තා කියලා හරි විතරක් ප්‍රමාණවත් නැහැ. ඒකට ඊළඟ මොකද්ද කරන්න තියෙන්නේ? භාවේ තබ්බං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බං. ඒක කරන්න තියෙන්නේ වඩන එකක්. වර්ධනය කිරීමක්. පිළිපදලා නැවත නැවත වර්ධනය කිරීමක් හිත තුළ දියුණු කර ගැනීමක් තමයි ඒක කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක කරගෙන යනකොට Tamanට දැනෙන්න ඕනේ ආ මේක පොඩ්ඩක් දැන් වර්ධනය වෙලා. කලින්ට වඩා පොඩ්ඩක් හිතේ දැන් වැඩිලා කියලා අන්න තමන්ට සාක්ෂාත් වෙනවා තේරෙන්න ඕනේ. ඒතකොට වඩලා අවසන් වුණා නම් අන්න භාවිතං. මේක දැන් වැඩුණා. වඩලා අවසానයි. කියලා අන්න තමන්ට තේරීමක්. ඉතින් එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ද්වාදසාකාරය 12 ආකාරයක් දැන් එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා. එක එක සත්‍ය සම්බන්ධයෙන් තිපරි වට්ටයක්. වෘත තුනක්. නැත්තම් පියවර තුනක්. එතකොට තුන වැඩි කිරීම 4 12යි කියලා ද්වාදසාකාරයක්. එක එක සත්‍ය සම්බන්ධයෙන් අවස්ථා තුනක් ආවහම එතකොට සත්‍ය හතරට අවස්ථා 12ක් හඳුනගන්න පුළුවන්. දැන් මම මෙහෙම කිව්වහම එතකොට ඇතම් කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් ආ එහෙමනම් දැන් මේ තිපරි වට්ටේ දැන ගැනීම ද්වාදසාකාරය දැන ගැනීම තමයි එතකොට චතුරාර්ය සත්‍ය දැන ගැනීම. ඒකෙත් යම් පමණකට නිවැරදි. හැබැයි මේක මේ ඒ තරම්ම පහසුත් නැහැ. එහෙම නැත්නම් අපි දැන් මේ වෙනකොට ඔක්කොම චතුරාර්ය සත්‍ය දැනෙලා අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒක නෙමෙයි ඇත්තටම. ඊට වඩා බොහෝම ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේ තුල තියෙනවා. දැන් අද අපි ටිකක් මේ ප්‍රායෝගික ප්‍රතිපදාවේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් ටිකක් කතා කරන්න බලමු. දැන් අපි හිතමු පළවෙනි ආර සත්‍ය දුක්ඛ සත්‍ය. දැන් මේ අපි කායानुපස්සනාවක යෙදෙනකොටත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. වේදනානුපස්සනාවක යෙදෙනකොටත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. චිත්තානුපස්සනාවක යෙදෙනකොටත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ධම්මානුපස්සනාවක යෙදෙනකොටත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් සතර සතිපට්ඨාන ධර්මයන් ඒ ඒ අනුපස්සනාව වඩද්දී මේ සත්‍ය හතරම චතුරාර්ය සත්‍යම අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි කායानुපස්සනාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් කෙනෙක් අපි හිතමු සක්මන් භාවනාවක යෙදෙනවා. එයා සක්මන් මළුවක් තෝරගෙන ඒ සක්මන් මළුවේ හොඳට සිහිය පිහිටවගෙන එහාට මෙහාට සක්මනේ යෙදෙනවා. එතකොට ඉතින් වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. ඉතින් එතකොට තව තව ටිකක් ඕක හිත එකඟතාවයේ වැඩෙනකොට, සතිය දියුණු වෙනකොට, සම්පජඤ්ඤය දියුණු වෙනකොට ඉතින් යාට මේ පොළවේ තියෙන කර්කශ ගතියක්, රළු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, සියුම් ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, මේ වගේ විවිධ අපි අර කියපු ධාතු ලක්ෂණ යාට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටම, මෙන්න මේ ධාතු ලක්ෂණ හඳුනා ගැනීම දැන් මෙතන දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමක් වශයෙන් කියන්න පුළුවන්. එතකොට මේ කායानुපස්සනා මට්ටමකදී මේ එක කතාවක්, මේ එක කොටසක් ගැන මම මේ එක උදාහරණයක් කියන්නේ. ඉතින් එතකොට අපේ මේ මුලින් ප්‍රායෝගිකව මේ වෙලාවේ තියෙන තද ගතියක්, මේ වෙලාවේ තියෙන රළු ගතියක්, මේ වෙලාවේ තියෙන උණුසුමක්, මේ වෙලාවේ තියෙන සිසිලසක් කියලා ඔන්න එතන තේරුම් ගන්නවා. මේ තේරුම් ගැනීමක්, අවබෝධ කර ගැනීමක් මේ පොතෙන් බලලා නෙමෙයි, තමා වශයෙන්ම තමාම මේ කටයුත්තේ යෙදෙලා තමාම ඍජු අත්දැකීමක් ලැබීමක්, ඍජුවම අත්දකින්න, ඍජුවම අවබෝධ වෙනවා. මේකට තමයි තද ගතිය කියලා කියන්නේ. මේක තමයි රළු ගතිය. මේ රළු ගතිය තියෙනවා, උණුසුම් ගතිය තියෙනවා, සිසිල් ගතිය තියෙනවා. මට මේ මොහොතේ දැනෙනවා, මේ මොහොතේ මට වැටහෙනවා, මේ මොහොතේ මට ප්‍රකට වෙනවා කියලා අන්න භාවනාවක් වඩනකොට තමන්ට ප්‍රකට වෙනවා, දැනෙනවා. ඊට පස්සේ අපි හිතමු එයා ආනාපාන සතියක් වඩනවා. එයාට ආශ්වාසයක් දැනෙනවා, ප්‍රශ්වාසයක් දැනෙනවා. ඉතින් එතකොට ඒක තව ටිකක් සියුම් වෙලා ගිහිල්ලා අපි හිතමු ඒකේ උණුසුමක් දැනෙනවා, සිසිරසක් දැනෙනවා. නැත්තම් ඒක ඇතිල්ලීමක්, සෙලවීමක්, චලන රාශියක්, කම්පන රාශියක්, ඉතාසියුම් තදවීම් රාශියක් මේ ආකාරයෙන් දැනෙනවා. ඉතින් නැවතත් එතකොට මේ ධාතු ස්වභාවයක් මෙතන දැනෙනවා. ඉතින් මේ හඳුනාගන්නෙත් දුක්ඛ සත්‍යයක්. ඉතින් මේක ඊටාම පැහැදිලි වෙනවා අපි වේදනානුපස්සනාවකට ගියොත්. දැන් වේදනානුපස්සනාවක යම් වේදනාවක් දැනෙනවා. අපි හිතමු දුක් වේදනාවක් කියලා. ඉතින් එතකොට දුක් වේදනාවක් නම් ඉතින් අපිට ඍජුවම කෙනෙකුට ආ මේ නම් ඉතින් දුකක් තමයි දැනෙන්නේ. කොහොමද මේ දුක් වේදනාවක් දැනෙනවා? ඒ වෙලාවේදී මේ අම් හෝ තැනක දුකක් මතුවෙලා. ඉතින් ඒ දිහාසියොම්ම බලනකොට ඒ තැනක් කියන සංකල්පයත් අයින් වෙලා ගිහිල්ලා ඒ දීපු නම්ගම් සංඥා හැලිලා ඒ වෙනකොට මෙන්න දුක් වේදනාවක් දැනෙනවා. ඉතින් උරන්නේ දුක් වේදනාව දැනීම, දුක් වේදනාව හඳුනා ගැනීම, දුක් වේදනාව තව හොඳට තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුක් වේදනාවෙන් පැනලා යාමක් හෝ එහෙම නැත්නම් දුක් වේදනාව මගේ දුක් වේදනාව කියලා ගැනීමක් හෝ ඇයි මටම මේ දුක වෙන්නේ, අනිත් අය නම් හොඳට භාවනා කරනවා, ඇයි මටම මේ විදියට අතපය ඉර දෙන්නේ, කොන්දරි දෙන්නේ මොකද, ඇයි මටම මෙහෙම දුකක් දැනෙන්නේ කියලා එහෙම හිතුවොත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ වෙලාවේ දුක් වේදනාවක් තියෙනවා, මේ වෙලාවේ දුක් වේදනාවක් දැනෙනවා. මෙන්න මේ දුක් වේදනාව දිහා හොඳට සමීපව බලන්න, ඒ දුක් වේදනාව වටහා ගන්න, ඒ දුක් වේදනාව අවබෝධ කර ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක ඊළඟට අපි හිතමු සැප වේදනාවක් තියෙනවා. දැන් ඒතර සැප වේදනාවේ තියෙන දුක මොකද්ද? ඉතින් ඔන්න ඔය තැන්වලදී අපිට තව ටිකක් මේ දුක්ඛ කියන වචනය ගැන ටිකක් ගැඹුරකට යන්න වෙනවා. ඒතර මේ දුක්ඛ කියන වචනේ අර්ථය ගත්තොත් මේ තෘප්තිමත් කරන්න බැරි ගතියක්, සෑහීමටපත් නොවන ගතියක්, නිරන්තරයෙන්ම වෙනස් වීම නිසා දිගට පවත්ින සැපයක් නැති ගතියක්, ඊටාම සියුම් මට්ටමක හෝ යම්කිසි ප්‍රතිරෝධයක්, නොසන්සුන් ගතියක්, අසහනකාරී ගතියක්, හිතර දැනෙන යම් දුම්නසක්, චිත්ත පීඩාවක්, සුළු හෝ මානසික පීඩාවක්, නැත්නම් කායික වේදනාවක්. ඉතින් මෙන්න මේ විදිහට මේ දුක්ඛ කියන වචනය හරීම පුළුල් ක්ෂේත්‍රයක්. තනි දුක්ඛ කියන වචනයෙන් මේ එකාර්ථයක් නෙමෙයි, මෙබඳු පුළුල් ක්ෂේත්‍රයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් එතකොට අපි මේ දුක්ඛ සත්‍යයක් වටහා ගන්නකොට මේ ක්ෂේත්‍රයේ තැන් තැන් වලින් තමයි අහුවෙන්නේ. අපිට මේ මුළු ක්ෂේත්‍රෙම අහුවේ කියලා කියන්නත් බෑ. අපිට ඒ ඒ අවස්ථාවේදී ඒ මොහොතේදී මේ දුක කියන මහා පුරුල් ක්ෂේත්‍රෙන් තනින් තන තනින් තන අහුවෙනවා. ඇතම් වෙලාවට කයේ වේදනාවක් දැනෙනවා. ඇතම් වෙලාවට හිතේ වේදනාවක් දැනෙනවා. ඇතම් වෙලාවට කයේ යම්කිසි රිදුමක් කැක්කුමක් දැනීමක් කැසීමක් හිරිවැටීමක් රිදීමක් ඉතින් මේ වගේ විවිධ අන්දමින් දැනෙන්න පුළුවන්. දැන් අපි චිත්තානුපස්සනාවකට ගියොත් හිතේ යම්කිසි දුම්නසක් අසහනකාරී ගතියක් චිත්ත පීඩාවක් ඒවා දැනෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් විස්තර කරගෙන යනකොට එතකොට මේ කයේ දැනෙන වේදනා ගත්තොත් ඒවා නිරන්තරයෙන් වෙනස් වීමකුත් ඔන්න තේරෙනවා. එතකොට මේ වෙනස් වෙන නිසා මේක මේ යම් අවස්ථාවක මේ తත්වය හොඳයි කියලා සැලකුවොත් ඒක තියෙන්නේ නැහැ. අපි තුමු යම් වෙලාවක අපේ කයේ සැප වේදනාවක් තියෙනවා. අපි ඒකට කැමති. අපි ඒක ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මට ඕන උනේ. ඒක දැන් ඔන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපි බලාගෙන බලාපොරොත්තුෙන් තවදුරටත් තියාගෙන ඉන්න උත්සාහන්ත වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද වෙනස් වීමට ලක් වෙනවා. අනිත්‍යත්වයට යටත් වෙනවා. අනිත්‍ය ස්වභාවයට යටත් වෙනවා. ඒ නිසා අර තිබිච්ච හොඳ තිබිච්ච සැප ඒ විදිහට දිගට තියෙන්නේ. එහෙමනම් මේ දිගට නොපවතින බවක්. දිගට නොපවතීම නිසා මොහොතක් පාසා වෙනස් වීම නිසා කොයි වෙලාවෙ දැම්මේ අත්දකපු සැප වෙන්න ආකාරයකට අන්‍ය ආකාරයකට දුක් ස්වභාවයකට පත්වෙයිද කියලා කියන්න බෑ. නිශ්චිතව කියන්න බෑ. නිසා මේ අනිත්‍යත්වය නිසාම දුකක්. මේක මේ තියෙන එක ආකාරයෙන් නොපැවතීම නිසා දිගට එක්ම ස්වභාවයකින් එක්ම ආකාරයකින් එක්ම ප්‍රමාණයකින් නොතිබීම නිසා අන දුකක් දැනෙනවා. ඉතින් මෙහෙම බැලුවාම දැන් බුදුරජාන් වහන්සේ දැන් තව තව මේ දුක කියන එක පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ විස්තර කරනවා. දැන් බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ඔය විශේෂයෙන්ම දීඝනිකායේන සතිපට්ඨාන සූත්‍රය. ඒ දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ සච්චපබ්බය තමයි දීර්ඝව විස්තර කරලා තියෙන්නේ. අනිත් සියලුම කොටස් මජ්ක්‍ධිමනිකායේ සතිපට්ඨාන සූත්‍රයත් දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රයත් සමානයි. හැබැයි සච්චපබ්බය විතරක් දීර්ඝ විස්තරයක් දීඝනිකායේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එතන බුදුරජාන් වහන්සේ දීඝනිකායේ ඒ සතිපට්ඨානයේ විස්තර කරන්නේ කොහොමද? ඉද බික්කවේ බික්කු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මෙන්න මේ දැන් දුකක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. ආ මේ තියෙන දුක්ඛ සමුදයක්. දුකට හේතුවක්. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. ආ මේ තියෙන දුක්ඛ නිරුද්ධ වී යාමක්, දුක්ඛ නිරෝධයක්, දුකින් තොර බවක් කියන තේරුම් ගැනීමක්. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ආ මෙන්න මේක තමයි දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව, මාර්ගය මෙන්න මේකයි. දැන් කතමංච භික්ඛවේ දුක්ඛං කියලා ඊට පස්සේ ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරන්නත් ගන්නවා. දැන් මෙතන තියෙන එක ප්‍රධාන කාරණාවක් තමයි දැන් මම විස්තර කරා කායानुපස්සනාව ගැන. දැන් කායानुපස්සනාවදී කෙනෙක් සක්මන් මළුවක ඇවිදිනවා. එයාට තද ගතියක් දැනෙනවා, රළු ගතියක්. නැත්නම් තද වීම, රළු වීම, සෙල වීම, චලනීය වීම, උණුසුම් වීම, සිසිල් වීම මෙතන තමයි දැනෙන්නේ. එතකොට එයා මේ තියෙන තද ගතියක්, මේ තියෙන උණුසුම් බවක්, මේ තියෙන සිසිල් බවක්, තද වීමක්, තද වීම රසක්, තද වීම ක්‍රියාවක්. ඉතින් මේ විදිහට තමයි එයා දකින්නේ. එයාගේ දෘෂ්ටි කෝණය හරි වෙනස්. ඒක මේ එයා මගේ තද වීමක්, මගේ රළු වීමක්, මගේ උණුසුමක්, මගේ සිසිලසක් කියලා දහිනව නෙමෙයි. මේන් තියෙනවා තද ගතියක්, මේන් තියෙනවා රළු ගතියක්, මේ තියෙන සිසිල් ගතියක්, මේ තියෙන උණුසුම් ගතියක්, මේ තියෙන උණුසුම් වීමක්, තන උණුසුම් වීමේ ක්‍රියාවක් කියලා අන්න ඒ බලන දෘෂ්ටි කෝණය හරි වෙනස්. දැන් මෙතනත් ඉදං දුක්ඛං අරිය සත්‍යං කියලා කියනකොට ඔන්න ඔය දෘෂ්ටි කෝණය අතිශය වැදගත්. මේ මගේ දුක නෙමෙයි, මේ තියෙන දුකක්. අන්න අපි මමත්වයක් අයින් කළා, මේ දුක ගැන දුක ආකාරයෙන්ම තේරුම් ගැනීම. අර තදවීම, රළුවීම ඒ ආකාරයෙන්ම මේ යථාභූතයක් වශයෙන්ම තේරුම් ගන්නවා වගේ මේ වෙලාවේදී මේ මොහොතේදී කායික වේවා මානසික වේවා මෙන්න මේ තියෙන දුකක්. ඒක මේ මගේ දුකවත් ඇයි මම දුක් විඳින්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අර මමෙක් ඇඳා ගැනීමකින් තොරව පුද්ගලාරෝපණයකින් තොරව මේ තියෙන දුකක්. ඔන්න ඔය වෙනස්කම, ඔන්න ඔය දෘෂ්ටි කෝණය, නිවැරදි දෘෂ්ටි කෝණය සතිපට්ඨානයේ පුරාවටම තියෙනවා. චිතර මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් මේ ආකල්පය අතිශය වැදගත්. යම් වෙලාවක අපිට දුකක් දැනෙනවා නම් අන්න ඒ දුක මගේ කරගැනීමකින් තොරව මේ තියෙන දුකක් කියන්නේ දුකට අවදිවීමක්, දුක හඳුනා ගැනීමක්, දුක ඉතා හොඳින් තේරුම් ගැනීමක්, ඒ දුක අවබෝධය සඳහා දරන ප්‍රයත්නයක්, අවබෝධ කරගන්නා ආකල්පයකින් ඒ දෙස බැලීමක් තමයි වැදගත් වෙන්නේ. ඒකයි බුදුහාඳුරු කියන්නේ මේ දුක හටගත්තාම මේකෙන් පැනලා යන්න දඟලන එක නෙමෙයි. දුක අවබෝධ කරගන්න උත්සාහයක්. දුක්ඛ සත්‍යං පරිඤ්ඤාතං නැත්තම් පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන එක තේරුම් ගැනීමක්, අවබෝධ කර ගැනීමක්. ඉතින් එතකොට දුකක් දැනෙනකොට ඒකෙන් පැනලා යන්න හදලා ඒක මම මගේ කරගෙන මේක අවබෝධ කරගන්න බෑ. එහෙමනම් මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් මෙන්න දුකක් පහළ වෙලා තියෙනවා, මෙන්න දැනීමක් තියෙනවා කියලා අන්න ඒ ආකාරයෙන් නිවැරදි දෘෂ්ටි කෝණයකින් ඒ දිහා බලන්න එහෙනම් දැන් ප්‍රායෝගිකව පුහුණු වෙන්න සිද්ධ වෙනවා. මෙතෙක් කාලයක් අපි දුකක් දැනනකොට ඒ දිහා බැලුවේ කරදරයක් විදිහට, ඒක මගේ දුකක් කරගෙන ඇයි මටම වෙන්නේ කියලා හිතාගෙන, එහෙම නැත්තම් මේ දුකෙන් එහා තියෙන යම්කිසි වෙන දෙයක් ගැන හිතේ චිත්‍රූපයක්ම වාගෙන, මේ දැන් පහළලා තියෙන දුකට හිතේ ලොකු අකමැත්තක් උපදවාගෙන තමයි ඒ දිහා බැලුවේ. නමුත් දැන් ඒ දෘෂ්ටි කෝණය සම්පූර්ණයෙන් වෙනස් අතකට හරවලා දැන් මෙන්න දුකක් පහළ වෙලා. මෙන්න මේ දුක මං මේ දුක අවබෝධ කරගත යුතුයි. දැන් මේ දුක අවබෝධ කරගන්න, ඒක හොඳින් තේරුම් ගන්න, වටහා ගන්න ඔන්න දැන් උත්සාහන්ත වෙනවා. තස අපි හිතමු ඒක නිවැරදිව වැටහුණා නම්, අවබෝධ වුණා නම් අන්නේ දුක දැන් වැටහුණා, අවබෝධ වුණා කියලා අන්න වැටහෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය විස්තර කරද්දී ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිද්දව දුක්ඛ දෝමන සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛ කියලා ඔන්න විස්තරයක් කරනවා. මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීත් මේ අන්දමින් විස්තර කරනවා. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායෙත් මේ අන්දමින් විස්තර කරනවා. ඉතින් එතකොට මෙතන එන කොටස් කීපයක් අපි තේරුම් ගත්තොත් දැන් මේ ඉපදීමේදී යම්සි දුකක්, යම්සි දුක් වේදනාවක් හරහා යන්න අපිට සිද්ධ වෙනවා. ඊට පස්සේ ජරාවට පත්වීමේදී මේ කයේ යම්කිසි ශක්තිමත් බවක් තිබුණා, නිරෝගී බවක් තිබුණා, ඕන වැඩක් පලක් කරන්න පුළුවන් ගතියක් තිබුණා. දැන් ඒ වෙනුවට අන්න මේක වෙනස් වෙලා තිබුණ ස්වરૂපී ගතිය නැති වෙලා, තිබුණ ශක්තිය දුර්වල වෙලා, ඒ වෙනුවට දැන් කය දුර්වල වෙලා, කය රැලි වැටිලා, කය තිබිච්ච තරුණකම මැකිලා ගිහිල්ලා, මේ මැකී යාම හරහා, වෙනස් වීම හරහා, තමන් බලාපොරොත්තු වෙච්ච මට්ටමින් නොතිබීම හරහා, එතන මෙන්න මේ ජරාවටපත් වීම හරහා අන්න හිතේ පණ නගින්න පුළුවන් දුකක්. ඊට පස්සේ මරණය හරහා යනකොට එතන තියෙන යම් දුක් වේදනා, මරණ දුකක්. ඊට පස්සේ ශෝක කිරීම. දැන් අපි හිතමු යම් කෙනෙක් බලාපොරොත්තු වෙන අංගමින් යමක් සිද්ධ වුණේ නැහැ. එතන අන්න ශෝක කිරීමක්. දැන් එබඳු අපි තුමු ඥාතියෙක්ගේ මා කරදරයක් පැමුණා, නැත්නම් Tamanට මොකක් හරි හිරවත් කන්න සිද්ධ වුණා, බලාපොරොත්තු අන්දමින් යමක් සිද්ධ වුණේ නැහැ. මේ විදිහට විවිධ අන්දමින් අපේ හිතේ දුක්, ශෝක කිරීම ඇති වෙන්න පුළුවන්. ඒතර මේ ශෝක කිරීම ඒ වෙලාවේදී හඳුනා ගැනීමක්, ඊළඟට වැළපීමක්, හඬා වැළපීමක්. ඊට පස්සේ තවත් පැත්තකින් කායිකව දැනෙන යම්කිසි දුකක්. ඊට පස්සේ යම්කිසි ලෙඩක් හැදීම නිසා දැනෙන දුකක්. එතන මනසේ ඇතිවෙන යම් දුම්නසක්. හිතේ ඇතිවෙච්ච යම්කිසි චිත්ත පීඩාවක්. හිතේ තියෙන යම් නොසන්සුන් බවක්, අසහනකාරී ගතියක්. ඉතින් මේ ඔක්කොම යන්නේ මේ දුක කියන කොටසට. ඊළඟට අප්‍රියයන් එක්ක එක්වීම නිසා ඇතිවෙන දුකක්. අපි දුම අපි අකමැති කෙනෙක් ඉන්නවා. අපිට දකින්න හම්බෙන්නේ යාව. අපි තුමු ඔන්න අපි පාරට බහැලා යන්න හදද්දි උදේ පාන්දර රස්සාවට පිටත් වෙන්න හදද්දි අපි අකමැති කෙනෙක් ඔන්න මුලිච්චුනේ. අන්න හිතේ ඇතිවෙන දුකක්. හිතේ ඇතිවෙන යම් නොසන්සුන් ගතියක්. හිතේ ඒ දැක්මට තියෙන අකමැත්තක්. හිතේ පහළ වෙන යම් ප්‍රතිරෝධයක්. නොරුස්නා ගතියක්. එහෙම නැත්නම් තව අකමැති කෙනෙක් එක්ක ඉන්නම සිද්ධ වුණා. ඉතින් එතකොට අර හිතට දැනෙන වෙහෙස. කොයි වෙලාවෙද මෙතනින් යන්දෝ කියලා, මේ මනුස්සයා කොයි වෙලාවෙ මෙතනින් යයිදෝ කියලා අර හිත ඉල්ලන ගතිය. ඊළඟට පියෙහි විප්පයෝගෝ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වීම නිසා දැනෙන දුකක්. අපේ දරුවෙක්, ඥාතියෙක්, අපි කැමති කෙනෙක්, යාළු මිත්‍රයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක්, බිරිඳ, ස්වාමියාත්, මේ මොන ආකාරයෙන් හෝ වේවා ඒ අපෙන් වෙන්වීම නිසා දැනෙන දුකක්. එහෙම නැත්නම් අපි බලාපොරොත්තුෙන් වෙන දේ ඉෂ්ට නොවීම නිසා දැනෙන දුකක්. යම් පිච්චං නලබති තම්පි දුක්ඛං. අපි බලාපොරොත්තු වුණා විභාගේ පාස් වුණා වෙයි කියලා. හැබැයි සමර්ථුනේ නැහැ. අසමත් වුණා. අපි බලාපොරොත්තු වුණා මගේ මිත්‍රයා, මගේ යාළුවා, මගේ පෙම්වතා, පෙම්වතිය මං කියන විදිහට හැසිරෙයි කියලා. නමුත් එයා එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ නොහැසිරීම නිසා මං කියන අන්දමින්, මං පතන අන්දමින් කටයුතු නොකිරීම නිසා හිතට දැනෙන දුක. එතකොට මං බලාපොරොත්තු වුණා මං මේ කන්නේ ලොකු අස්වැන්නක් ලබන්න. හැබැයි ලැබුණේ නැහැ. මං බලාපොරොත්තු වුණා යම්කිසි ව්‍යාපෘතියක් කළා ඒකෙන් සෑහෙන ලාභයක් ලබන්න. හැබැයි ලැබුණේ නැහැ. බලාපොරොත්තු වුණා අද වහී කියලා. හැබැයි වැස්සේ නැහැ. බලාපොරොත්තු වුණා මම මේ කෙනෙක් හම්බෙන්න යන්න. හැබැයි එයා මං හම්බෙන්න ගියාට හිටියේ නැහැ. ඉතින් මේ හැම තැනදීම හිතේ ඇතිවෙන දුකක්. දැන් පින්වත්නි මම මේ මෙච්චර උදාහරණ දෙන්නේ මේක මේ අපේ ජීවිතයට සම්බන්ධයි. මේක පොතේ තියෙන දුකක් නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රායෝගිකව අපි මේ දුක හඳුනා ගැනීම. මේ හැම දෙයක්ම අපි එදිනෙදා ජීවිතේ අපි එදා ජීවත් වෙනකොට අපේ හිතේ ඇති වෙන දේවල්. මේ දුක කායික දුකක්, කායික පීඩාවක්, වේදනාවක්, හිතේ ඇති වෙන චිත්ත පීඩාවක්, නුරුස්නා ගතියක්, අසහනශීලී ගතියක්, මේ සියලුම මේ විස්තර කරන්න බැරි තරම් පුදුමාකාර පුළුල් ක්ෂේත්‍රයක දැනෙන දුකක්. ඉතින් එතකොට මෙන්න මේ ස්වභාවය අපි එතන එතන හඳුනා ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ අවබෝධයක් කියලා කියන්නේ. ප්‍රායෝගිකව එහෙමනම් මේ දුක හඳුනා ගන්න ඕනේ. එතන එතන හඳුනා ගන්න ඕනේ. ඔන්න ඔතෙන් තමයි ප්‍රායෝගික භාවනාවක් කියලා කියන්න වෙන්නේ. එහෙම නැතුව අර දහම් පාසල් දරුවෙක්ගෙන් අහුවාම දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය නම් මෙන්න මේකයි කියලා ලිව්වහම ලකුණු 5ක් 10ක් දුන්නා කියන එකෙන් දුක සත්‍ය අවබෝධයක් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමනම් මේ අපේ මුළු ජීවිත කාලය තුලදීම මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් අපේ අත්දැකීම දිහා බැලීමක් තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපිට කායානුපස්සනාවක් වඩද්දිත් මේ දෘෂ්ටි කෝණය එතනට යොදන්න පුළුවන්. මේ තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක් මෙතන මේ දැනීමක්. ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වීම නිසා දුකක්. අපි බලාපොරොත්තු නැයි කියලා හිතන්න තද ගතියෙම දිගට තියේ කියලා. හැබැයි එහෙම තියෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු නැයි යම් සිසිලසක් දිගට තියේ කියලා. හැබැයි තියෙන්නේ නැහැ. මොකද ඒක ලක් වෙනවා මේ අනිත්‍යත්වයට. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. අන්‍ය ආකාරයකටපත් වෙනවා. චලණය වෙනවා, වැය වෙනවා, ෂය වෙනවා. ඒ නිසාම අන්න ඊළඟට අලුතෙන් මතුවෙච්ච ස්වභාවයට සමග අපි අකමැති. කලින් තිබිච්ච ස්වභාවයට කැමැති. ඒතර මේ වෙනස් වීම නිසාම ඇති වෙන දුකක්. ඉතින් මේ විදිහට මහා පුළුල් ක්ෂේත්‍රයක එහෙමනම් අපි මේ දුක්ඛ සත්‍ය හඳුනා ගැනීමක්, තේරුම් ගැනීමක්, අවබෝධ කර ගැනීමක්. ඉබඳු දෘෂ්ටි කෝණයකින් අපේ සියලු අත්දැකීම් දිහා බැලීමක් තමයි මේ කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියලා මෙන්න මේ උපාදානස්කන්ධ පහ දුකක් වශයෙන් පෙන්නනවා. රූපයට ඇලි ගැලී වාසය කිරීම, වේදනාවකට ඇලි ගැලී වාසය කිරීම, ඒ සම්බන්ධයෙන් තණ්හාවක් ඉපදීම, ග්‍රහණය කර ගැනීම, අල්ලබදා ගැනීම, සංඥාවකට ඇලි ගැලී වාසය කිරීම, අල්ලබදා ගැනීම, සංස්කාරයකට ඇලි ගැලී වාසය කිරීම, අල්ලබදා ගැනීම, දැන් යම් දැනීමකට, දැන ගැනීමකට තණ්හාවක් උපාදානයක් ඇති කර ගැනීම, අල්ලබදා ගැනීම, මේ සියල්ල දුකක් වශයෙන් දේශනා කරනවා. දැන් තවත් පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සිතකට බැලුවාම දැන් මේක මහා ගැඹුරක් තියෙනවා. ගැඹුර මතුවෙන්නේ අපිට මේක ප්‍රායෝගිකව වඩන්න ගියාම. නැත්තම් පොතේ තියෙන්නේ හරි කෙටියෙන්. හැබැයි ප්‍රායෝගිකව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න, දුක්ඛ සත්‍ය තේරුම් ගන්න, මේ බුදුරජාණන් වහන්සේ කියන අන්දමින්ම අවබෝධ කරගන්න, සච්චිකාතබ්බං කියන එක සමායන මේ පරිඤ්ඤයං කියන එක හාත්පසින් තේරුම් ගන්න යෑම තුළ ලොකු වැඩ කොටසක් තියෙනවා. අපි එහෙමනම් සතිමත්ව ඉඳගෙන සිහිය හොඳට පවත්වමින් එතන එතන ඒ මොහොතේදී කය වේවා හිත වේවා දිහා හොඳ අවධානයෙන් සිටිමින් මොකද්ද මේ මොහොතේ දැනෙන දුක, මොකද්ද මේ මොහොතේ දැනෙන අසහනශීලී ගතිය, මොකද්ද මේ මොහොතේ හිතේ තියෙන යම්කිසි ප්‍රතිරෝධය, නොරුස්නා ගතිය, එමෙතත් කායිකව දැනෙන පීඩාව, දුක් වේදනාව, වෙනස් වීම, අන්‍යාකාරයකට පත්වීම, චලනය වීම, පීඩණයට ලක්වීම, විවිධාන්දමින් අපිට වචන රාශියක් දේශනා කරන්න පුළුවන්, කියන්න පුළුවන්. මේ පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ එමනම් මේ දුක අවබෝධ කර ගැනීම. ඉතින් එතකොට මෙහෙම දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරලා දැන් අපි ටික ටික එහාට යනකොට දැන් බුදුහාඳුර කියන මේ අන්දමින් යම්සිකෙනේ දුක්ඛ සත්‍යය තේරුම් ගන්නකොට එයාට සමහරවිට වැටහෙන්න පුළුවන් මේකට හේතුවකුත් තියෙනවා. මේක මේ ඉබේ හට ගන්නව නෙමෙයි. යම් යම් හේතුන් නිසා තමයි දැන් මේක හටගන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කැමති කෙනෙක් අපි බලාපොරොත්තු වුණා යම්කිසි ආකාරයකින් එයා කටයුතු කරයි කියලා. හැබැයි එයා ඒ ආකාරයෙන් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔන්න අපේ හිතේ නොරුස්නා ගතියක්, අකමැත්ත ඔන්න පහළ වෙලා. දැන් මේ අකමැත්ත තමයි අපිට මුලින් වැටහුනේ. අකමැත්ත තමයි දුක. ඒ දුක අන්න හඳුන ගන්නවා, තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න උත්සාහ කරද්දී අන්න තව ටිකක් ගැඹුරකට යනවා. යෝනිසෝ මනසිකාරයක් යොදනවා. එතකොට අන්න වැටහෙනවා මේ මගේ හිතේ තිබුණ යම්කසේ මෙන්න මේ රාමුවට අනුව මෙයා හැසිරෙයි කියන බලාපොරොත්තුවක්, ආසාවක්. හැබැයි තේ එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ නිසා අන්න දුකක් පහළ වෙලා. එහෙමනම් දුකට හේතුව කුමක්ද? මගේ හිතේ තිබුණ යම්කසේ අදහසක්, මගේ හිතේ තිබුණ යම්කසේ ආසාවක්. මෙන්න මේ තැනත්තා මේ ආකාරයෙන් හැසිරිය යුතුයි. ඉතින් මේ ආසාවයි එයා හැසිරිච්ච ආකාරය අතර යම්සි පරස්පර විරෝධී බවක් තියෙනවා. අන්න ඒ හරහා ඔන්න හිතේ ප්‍රතිරෝධයක් පහළ වෙලා, නුරුස්නා ගතියක් පහළ වෙලා, එතකොට අන්න හිතේ දුකක් හට අරගෙන. එහෙමනම් දුක්ඛ සමුදයක්. එහෙනම් දුක්ඛ සමුදයක් කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය එතකොට අන්න කෙනෙක්ට පොඩ්ඩක් ඔන්න දැන් අහුවෙනවා. කොහොමද මේ දුක හටගත්තේ? ඒ දුකට හටගන්න හේතු උනේ කුමක්ද කියලා අන්න දුකට හේතුවක් එයා පොඩ පොඩ විමසන්න පටන් ගන්නවා. මුලින් හඳුනගන්නේ දුකක්. ඒකත් මේ මගේ දුකක් නේ. මෙන්න මේ දුකක්. දුකක් තියෙනවා. අසහනශීලී බවක් තියෙනවා. නොරුස්නා ගතියක් තියෙනවා. කේන්ති ගිය ගතියක් තියෙනවා. නැත්නම් කායික වේදනාවක් තියෙනවා. මේ කුමක් හෝ ආකාරයකින් යම් දුකක් තියෙනවා. මොකක්ද එතකොට මේ දුක හටගන්න හේතුව? අන්න එයා පොඩ්ඩක් තව මුලට යනවා. ඒ මුලට යනකොට අන්න එයාට තේරෙනවා මෙතන තියෙනවා යම්කිසි මම බලාපොරොත්තු වෙන ආකාරයක්. මම මේක මෙන්න මේ විදිහට වෙයි කියලා ප්‍රාර්ථනාවක්, ආසාවක්, තණ්හාවක් මෙන්න මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ තණ්හාව කියන කාරණාවට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිට්ටු කරනවා. නැත්තම් ළඟා වෙනවා. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං. එතකොට දුක්ඛ සමුදය සම්බන්ධයෙන් දේශනා කරන්නේ, දුක්ඛ සමුදය කියලා කියන්නේ තණ්හාව කියලා සරලව කියන්න පුළුවන්. ඉතින් මේ තණ්හාව තුන් ආකාරයකින් දේශනා කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් තණ්හා විස්තර කරනවා. ඉතින් එතකොට ඒ දුක්ඛ සමුදය මොකද්ද ප්‍රතිපදාවක් වශයෙන් කරන්න තියෙන්නේ? ඒ දුක්ඛ සමුදය නම් ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිතේ තණ්හාවක් පහළ වුණාම, ආසාවක් පහළ වුණාම ඒක ඉෂ්ට කරගන්න යෑම නෙමෙයි, ඒ වෙනුවට පහළ වෙච්ච තණ්හාව ඉවත් කිරීමක්, පහළ වෙච්ච ආසාව ඉවත් කිරීමක්. ආසාව තෘප්තිමත් කිරීම නෙමෙයි කරන්නේ, ආසාව ඉවත් කිරීමක්. තණ්හාව පෝෂණය කිරීම, තණ්හාව තෘප්තිමත් කිරීම වෙනුවට ඒ පහළ වෙච්ච තණ්හාව අයින් කිරීමක්, තණ්හාව ඉවත් කිරීමක්. ඒතර මෙතනක් තියෙන හරි ලොකු වෙනසක්. දැන් අපි සාමාන්‍යයෙන් නම් හිතේ මොකක් හරි ආසාවක් ආපු ගමන් ඉක්මනටම ගිහිල්ලා ඒ ආසාව ඉෂ්ට කරගන්නවා. අපි හිතුව අපිට මොන හරි ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න හිතෙනවා. හිතේ ආසාවක් පහළ වුණා. අපි හිතුව දැන් බඩගින්නකුත් නැහැ. හැබැයි ඒ තණ්හාව ඉෂ්ට කරගන්න, තණ්හාව තෘප්තිමත් කරගන්න තමයි කටයුතු කරන්නේ. ඉක්මනටම ගිහිල්ලා අපි හිතමු චීතකරණයක් තියෙනවා නම් ඒක ඇතුලේ ඒක තිබුණා නම් ඒක අරගෙන රත් කළා හරි, ඒක ඒ ආකාරයෙන්ම හරි ඒක අනුභව කළා, ඒ ආශාව ඉෂ්ට කර ගැනීම, තෘප්තිමත් කර ගැනීම. ඒතකොට නිරන්තරයෙන්ම මේ තණ්හාව කියන පදේට නටලා තමයි අපි කටයුතු කරන්නේ. තණ්හාවේ දාසයෝ වෙලා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා භාගතුන් වහන්සේ කියනවා. මේ ලෝකේ හැමතිස්සෙම ඌණයි, මොකක් දෝ දෙයක් අඩුවක් තියනවා වගේ දැනෙනවා, මොකක් දෝ දෙයක අඩුවක් තියෙනවා, හැමතිස්සෙම අතෘප්ති කරයි, තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් එතකොට මේ තණ්හාව තෘප්තිමත් කිරීමක්, තණ්හාව සතුටු කිරීමක්, තණ්හාවට දාස වීමක්, තණ්හාවට අනුව කටයුතු කිරීමක් කරනවා වෙනුවට තණ්හාවම ඉවත් කිරීමක්. එතකොට මේ දැන් කතා කරන්නේ තවත් ගැඹුරක්. එතකොට අපි අර එදිනෙදා සාමාන්‍යයෙන් අපි රැල්ලට අහු වෙලා තණ්හාව ඔස්සේ තණ්හා පෝෂණය කරමින් තණ්හාවේ වහලෙක් වෙලා යන රැල්ල වෙනුවට තණ්හාවක් හඳුනාගෙන එය ඉවත් කිරීමක්. එහෙනම් තවත් ගැඹුරක්. එතකොට දැන් අපිට රූපයකට යම්කිසි ආසාවක් හිතේ පහළ වුණා නම්, ඔන්න ආසාව තේරුම්ගෙන ඒ කැමැත්ත තේරුම් අරගෙන ඒ කැමැත්ත හිතින් අයින් කිරීමක්. අපි ආහාරයකට යම්කිසි ආසාවක් පහළ වුණා නම්, ඒක දැනට උවමනාවක් නැත්තම්, බඩගින්නකුත් නැත්තම්, අන්න ඒ ආසාව තණ්හාව ඉතින් ඉවත් කිරීමක්. ඉතින් මේ අන්දමින් හරි අමුතු දෘෂ්ටි කෝණයක් දැන් මේ අපි ඉගෙන ගන්නේ. අපේ මුළු ජීවිතයේ අත්දැකීම් දිහාම වෙනත් දෘෂ්ටි කෝණකින් බලන ආකාරයක් දැන් අපි මේ ඉගෙන ගන්නේ. මේක තනිකර ප්‍රායෝගික විය යුතුයි. අපේ එදිනදා ජීවිතයට මේක සම්බන්ධ විය යුතුයි. එතකොට තමයි අන්න පොඩ පොඩ මේකේ මේ වෙනත් ආකාරයක්, වෙනත් ස්වභාවයක් අපිට හම්බ වෙන්නේ. දැන් යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්ථාබි නන්දිනී. ඔන්න බුදුහාමුදුරුව තව ටිකක් තණ්හා විස්තර කරනවා. මේ තණ්හාව නිසා අලුත් අලුත් භවයක් සකස් වෙනවා, අලුත් අලුත් ආකාරයක් සකස් වෙනවා, අලුත් අලුත් අත්දැකීමකට පොහොර දැමෙනවා. තත්ව තත්‍රාමි නන්දිනි එතන එතන සතුට වීමක් තියෙනවා. ඒ වගේමයි නන්දි රාග සහගත ඒ තුල යම්කිසි සතුටක් රාග නිශ්චිත බවක් තියෙනවා. එතන එතන සතුට කරනවා එතන එතන නිකන් රාග නිශ්චිත බවක් තියෙනවා හිත ඇලිලා යනවා ඇදිලා යනවා. ඒ වගේමයි ඊළඟ අත්දැකීමක් කරා අපි යොමු කරනවා. හරියට නිකන් අර කැරට් අලයක් පෙන්නලා බූරුවෙක්ව ඉස්සරහට ඇදගෙන යනවා වගේ අපිවත් මේ තණ්හාව හරහා ඉස්සරහට ඇදිලා යනවා. ඊළඟ අත්දැකීමක රසය විඳින්න අපිව පොළඹවනවා. ඊළඟ භවයක් අපිට සකස් කරලා දෙනවා. පුනත් භවයක් අපිට සකස් කරලා දෙනවා. ඉතින් එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ රූප බලන්න තියෙන සංහාවක්, සද්ද අහන්න තියෙන ආසාවක්, ගඳ සුවඳ අත්දකින්න තියෙන ආසාවක්, රස විඳින්න තියෙන ආසාවක්, ස්පර්ශයන් කැමැති ස්පර්ශයන් ලබන්න තියෙන ආසාවක්, මෙන්න මේ පංචකාමයන්ගෙන් සතුට වෙන්න තියෙන ආසාවක්. ඉතින් මේක අපි කාටත් තියෙනවා. තිරිසන්ගත සතුන්ටත් තියෙනවා, මිනිස්සෙන්ටත් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා. මේ කාගාවත්. එතකොට මේ පංචකාමයන් හඹා යන ගතියක්, පංචකාමයන් ඉල්ලන ගතියක්, පංචකාමයන්ට ආසා වීමක්, ඒවා අල්ලබදා ගැනීමක්, ඒවට තියෙන ලොකු කෑදරකමක්. එතකොට මේ තණ්හාවෙත් විවිධ ප්‍රභේද, පුංචි ආසාවක් හිතේ තියෙන, ඊට වඩා ටිකක් දැඩි ආසාවක්. ඔය ගැබ්බර වෙච්ච මව්වරුන්ට එහෙම තියෙනවා කියන්නේ දොළ දුකක්, බොහොම ගැඹුරු ආසාවක්, අනිවාර්යෙන් තෘප්තිමත් කරගත යුතුයි කියලා වගේ මට්ටමක ආසාවක්. ඒකෙන්ම මෙහෙවිලා කටයුතු කරනවා. අපි හිතමු දැන් යම්සි දෙදෙනෙක් අතර යම් ප්‍රේම සම්බන්ධයක් ඇතේලා. ඉතින් අරයව නොදක ඉන්න බෑ. එයාට දුරකතන ඇමතුමක් නොදී ඉන්න බෑ. කටහඬ අහන්න නැතුව ඉන්න බෑ. කොහේ දිහා බැලුවත්, හඳ දිහා බැලුවත් එයාගේ මුණ තමයි මතක් වෙන්නේ. ඉතින් මේ වගේ අන්න හිතේ ඇතිවෙච්ච බැඳීමක්, චන්ද රාගයක්, ආසාවක්, හිතේ ඇතිවෙච්ච යම්කිසි ඒ බැඳීම නිසා හටගත්ත යම්කිසි සතුටක්, ඒ සතුට වෙන ගතියක් මේ තණ්හාවේ ඇස්සේ තියෙනවා. එතන එතන සතුට වෙනවා. මේ වෙලාවේදී යම්සි දෙයක් අල්ලගෙන සතුට වෙනවා. ඒ සතුට පොඩ්ඩක් වියකිලා යනකොට තව දෙයක් අල්ලගෙන සතුට වෙනවා. ඒකේ සතුට ටිකක් වියකිලා යනකොට තවත් තැනක ගිහිල්ලා සතුට වෙනවා. එතන එතන සතුට වෙනවා. එතන එතන අල්ලගෙන සතුට වෙනවා. එතන එතන උපාදාන කරගෙන සතුට වෙනවා. తత్ర తత్రాభినందిని එතන එතන සතුට වෙන ගතියක්. එතන එතන అలවන ගතියක්. అలව ගන්නවා සතුට වෙනවා. එතන అలවනවා සතුට වෙනවා. මෙතන అలවනවා සතුට වෙනවා. තවත් තැනක అలවනවා සතුට වෙනවා. මෙන්න මේ බඳු ස්වභාවයක් මේ තණ්හාවේ තියෙනවා. ඊළඟට භව තණ්හා. හැම තිස්සෙම ඊළඟ මොහොතක් ගැන, ඊළඟ අත්දැකීමක් ගැන, ඊළඟ තත්වයක් ගැන, ඊළඟ භවයක් ගැන, ඊළඟ අත්දැකීමක් ගැන පුදුම ආසාවක්. මේ ඉන්න මොහොත ප්‍රමාණවත් නැහැ. ඉන්න මොහොත මදි. ඉන්න මොහොතේ තෘප්තිමත් නැහැ. ඉන්න මොහොතේ සෑහීමකටපත් වෙන්න බෑ. ඒ වෙනුවට ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කිරීමක්. අද හරියන එකක් නෑ, හෙට තමයි හරියන්නේ. මේ මොහොතේ හරියන එකක් නෑ, ඊළඟ මොහොතේ තමයි හරියන්නේ. මේ භවයේදී මට මේක කරගන්න බැරි වුණා, ඊළඟ භවේ නම් මම මේක කරගන්නවා. මේ අවස්ථාවේදී මේ තියෙන ගේ හරියන්නේ නැහැ, මම මීට වඩා හොඳ ගයක් හදාගන්නවා. මේ තියෙන වාහනේ හරි නැහැ, දැන් අලුත් මොඩල් එකක් ඇවිල්ලා තිනවා, අලුත් සාම්පල් එකක් ඇවිල්ලා තිනවා, මන්ට ඒන් එකක් ගත්තොත් ඔන්න සතුට වෙනවා. මේ වෙලාවේදී මං විවාහ වෙලා නැහැ, විවාහ වුණාම තමයි සතුට වෙන්න පුළුවන්. මේ වෙලාවේදී මට දරුවෙක් නැහැ, දරුවෙක් ලැබුණාම තමයි සතුට වෙන්න පුළුවන්. දරුවෙක් හිටියට මොකද, දරුවා තාම ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලේ දැම්මට පස්සේ තමයි, හොඳ ඉස්කෝලේකට දාගත්තට පස්සේ තමයි මට සතුට වෙන්න පුළුවන්. ළමයා ඉස්කෝලේ ගියාට ප්‍රමාණවත් නැහැ, දරුවා පන්තියේ පළවෙනියා වුණාට පස්සේ තමයි මට සතුට වෙන්න පුළුවන්. පළවෙනියා වුණත් මදි, දරුවා ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සේ තමයි මට සතුටු වෙන්න පුළුවන්. දරුවා ශිෂ්‍යත්වේ පාස් වුණත් මදි මට තියෙන ලොකුම ඉස්කෝලේට ප්‍රසිද්ධම ඉස්කෝලේට ගියොත් තමයි මට සතුටු වෙන්න පුළුවන්. දරුවා විශ්වවිද්‍යාලේ ගියොත් තමයි මට සතුටු වෙන්න පුළුවන්. දරුවට හොඳ තැනකින් විවාහයක් කර දුන්නොත් තමයි මට සතුටු වෙන්න පුළුවන්. දරුවටත් දරුවෙක් ලැබුණොත් තමයි මට සතුටු වෙන්න පුළුවන්. පින්වත්නි අපිව දිගට දිගට තණ්හාවෙන් මෙහෙවනවා. තණ්හාවෙන් අපිව ඇදගෙන යනවා. අපි 16ක් වගේ තණ්හාව කියන දෙයට නතු වෙනවා. තණ්හාව කියන පදේට නටනවා. තොර නිතරම මෙන්න මේ ඊළඟ මොහොතට අපිව අදින ගතියක්. ඊළඟ අවස්ථාවකට තියෙන නතියක්. ඇලවීමක්, යොමුවීමක්. අපිව ඒ දෙසට ඇද ගැනීමක්. එහෙනම් මෙන්න මේ තණ්හාවේ තියෙනවා. ඔන්නෝක බව තණ්හාව වශයෙන් පෙන්වනවා. තොර හැම තිස්සෙම මේ මොහොත අපිට අමතක වෙලා ඊළඟ මොහොතක් ගැන බලාපොරොත්තුවකින් ඉන්නවා. ඊළඟ මොහොතක් ගැන අපේක්ෂාවකින් ඉන්නවා. ඊට පස්සේ මේ මොහොතෙන් පැනලා යන්න දැඟලිල්ලක්. මේ මොහොතෙන් පැන යාම සඳහා කරන දැඟලිල්ලක්. ඉක්මනටම මෙතනින් අයින් වෙන්න දඟලනවා. ඉක්මනටම මෙතනින් අයින් වෙන්න ඕමනයි. අවශ්‍යයි මෙතනින් පැන යන්න. මේක හරි නෑ. මේක ප්‍රතික්ෂේප කරනවා. මේ தත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. දැන් තියෙන අත්දැකීම ප්‍රතික්ෂේප කරනවා. මේක පැනලා එතනින් පැනලා යන්න හදනවා. අන්න විභව තණ්හාව. තියෙන දේ බාර ගැනීම වෙනුවට තියෙන දේ ප්‍රතික්ෂේප කිරීමක්. තියෙන తত্ত্বය හඳුනා ගැනීම වෙනුවට එතනින් පැන යන්න දරන උත්සාහයක්. එතකොට මෙන්න මේ තණ්හා තුන එකිනෙකට සෑහෙන සම්බන්ධයකුත් තියෙනවා. දැන් මේ මොහොතේ තෘප්තිමත් නැහැ ඊළඟ දෙයක් ප්‍රාර්ථනා කරනවා. භව තණ්හාවට යමු වෙනවා. හැබැයි එතෙන්දී කරන්න යන්නේ සමහරාලාවට ඉන්ද්‍රයන් තෘප්තිමත් කිරීමක්. පංචකාමයන්ගෙන් සතුට වීම කාම තණ්හාවක් එතන තියෙනවා. එතකොට මේ තණ්හා වර්ග තුන ප්‍රභේද තුන එකිනෙකට සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපේ හිත තුල එහෙමනම් මේ ක්‍රියාත්මක වීම තණ්හාවේ ක්‍රියාත්මක වීම ඒ හරහා දුක පැන නැගීම ඒ හරහා හිත අසහනයට පත්වීම ඒ හරහා හිත දුකට පත්වීම තව තව දුක වැඩිවීම හිතේ අසහනකාරී ගතිය වැඩිවීම එහෙමනම් අපිට හඳුනා ගන්න වෙනවා බොහෝම නිහතමානීව බොහෝම අවංකව හිතේ තියෙන තණ්හාව තේරුම් ගැනීමක් ඒ නිසා පැන නගින යම් දුකක් තේරුම් ගැනීමක් එහෙමනම් අපිට කරන්න සිද්ධ වෙනවා එතකොට යම් වෙලාවකද අපි අපේ හිතේ තණ්හාව පෝෂණය කිරීම වෙනුවට තණ්හාව අතහැරලා දැම්මොත් තණ්හාව දැකගත්තොත් එතන මේ වෙලාවේ හිතේ ආසාවක් පහළ වෙලා තියෙනවා මෙලා හිතේ කෑදරකමක් තියෙනවා මෙලා හිතේ කැමැත්තක් තියෙනවා මෙලාවේ හිතේ උවමනාවක් තියෙනවා කියලා අන්න ඒ දුකට හේතුව තේරුම් ගත්තොත් ඒක යන්න ඉඩ හැරියොත් ඒක පෝෂණය කරනවා වෙනුවට ඒක තෘප්තිමත් කරනවා වෙනුවට අපි ඒකට වහල් වෙනවා වෙනුවට ඒකට යන්න ඉඩ හැරියොත් තණ්හාවට යන්න ඉඩ හැරියොත් තණ්හාවශය වෙන්න ගත්තොත් අන්න යම් වෙලාවකදී අර හිතේ පහළ වෙච්ච ආසාව ඔන්න දැන් දුරු වුණා කියලා තේරුම් ගන්න පුළුවන්. පහිනං ආසාවක් පහළ වුණා හැබැයි ඒක මම තෘප්තිමත් කරන්න ගියේ නැහැ. ඒ තණ්හාවම ෂය වෙලා ගියා. තණ්හාව අයින් වුණා දැන් හිතෙන්. කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් තේරුම් ගන්න එක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේමයි මේක එක අනුපස්සනාවක් වශයෙන් බුදුහාඳුරෝ පෙන්වනවා. දුක්ඛ සත්‍යයයි දුක්ඛ සමුදය සත්‍යයයි එක ළඟ තියෙන්නේ කියලා අපි කිව්වොත් ඒතර ඒක හොඳින් තේරුම් ගැනීමක් එක් අනුපස්සනාවක්. අර දුක්ඛ නිරෝධ සත්‍යයයි දුක්ඛ මාර්ග සත්‍යයයි තේරුම් ගැනීම තවත් අනුපස්සනාවක්. වශයෙන් ওই විදිහට අනුපස්සනා දෙකක් වශයෙන් උත් ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුහාඳුරෝ පෙන්වනවා. දුකයි දුකට හේතුවයි එක අනුපස්සනාවක්. දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි නැත්නම් මාර්ග සත්‍යයයි තව අනුපස්සනාවක්. මෙන්න මේ යුගල දෙකක් වශයෙන් ප්‍රතිපදා දෙකක් වශයෙන් පෙන්වුම් කරනවා. මේ ආකාරයෙන් එතකොට අපි ප්‍රායෝගිකව මේ ධහමේ හැසිරෙනකොට අපිට ඕනම අත්දැකීමක් වෙනස් වීමක් දුකක් පොඩි හෝ හිතේ සන්ත්‍රාසයකට පත්වීමක් හිතේ චලනය වීමක් හිතේ නොසන්සුන්කමක් එහෙම නැත්නම් බොහොම බරපතලන්ද මේ චිත්ත පීඩාවක් ශෝක කිරීමක් හඬාවැළපීමක් ලොකු කායික වේදනාවක් වගේ මේ ඊටාම සියුම් අතිශය සූක්ෂම පුංචි දුකක ඉඳලා අතිශය වේදනාකාරී දුකක් දක්වා පුළුල් ක්ෂේත්‍රයක මෙන්න මේ දුක පැතිරලා තියෙනවා. ඒතර මෙන්න මේ දුක කොතන හෝ අපිට දැනීමක් තියෙනවා නම් අන්න ඒක හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒකට හේතුව හඳුනා ගන්න පුළුවන් නම් අන්න අපි එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පළවෙනි දෙවෙනි සත්‍යයන් ප්‍රායෝගිකව තේරුම් ගන්න අපි යම් උත්සාහයක් දරනවා. එතකොට අපි මෙන්න මේ ප්‍රායෝගිකත්වයේ මත පදනම් වෙලා තමයි එහෙමනම් මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩද්දී මෙන්න මේ සත්‍ය හතර මේ නැත්තම් මේ සත්‍ය සතරේ තියෙන මෙන්න මේ රාමුව මේ කායනුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට යොදන්න තියෙන්නේ. කායනුපස්සනාවක් වඩද්දිත් මෙන්න මේ රාමුවට අනුව අපි දිහා බලනවා. වේදනානුපස්සනාවක් වඩද්දිත් ඒ රාමුවට අනුව බැලීමක්. චිත්තානුපස්සනාවක් වඩද්දිත් ඒ රාමුවට අනුව බැලීමක්. ධම්මානුපස්සනාවක් වඩද්දිත් මේ රාමුවට අනුව බැලීමක්. මේ වෙලාවේදී දැනන්නේ කායික දෙයක් නම් මෙතන තියෙන දුක මොකද්ද? මෙතන හේතුවක් තියනවාද? මේ වෙලාවේදී යම් වේදනාවක් නම් තියෙන මෙතන මේ දුක් වේදනාව. ඒකට යම් හේතුවක් තියනවාද? යම් කෙසේ හිතේ පහළ වෙච්ච ස්වභාවයක් නම් තියෙන මේකේ දුකක් තියනවාද? මේක හඳුනගන්නේ කොහොමද? ඒකට හේතුව කුමක්ද? හිතේ පහළ වෙච්ච යම්සි නීවරණයක් එහෙම තියෙනවා නම් අන්න එතන තියෙන දුක කුමක්ද? හේතුව කුමක්ද කියලා මෙන්න මේ දෘෂ්ටි කෝණය අපි වෙන යොදන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි එක අතකින් මේක මුළු ජීවිත ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය අපි අර සත්‍ය හතරයි වට තුනයි ද්වාදසාකාරයයි දැනගැනීමම නෙමෙයි ඒක කොහොමද මේ ජීවිතයට යොදන්නේ? එදිනදා ජීවිතයට අපි යොදන්නේ කොහොමද කියන එක තමයි එවනම් ප්‍රතිපදාවක් වෙන්නේ. ඉතින් අද මම ඇත්තටම උත්සාහත් උනේ මෙන්න මේ මූලික කරුණු ටික මතක් කරන්න පොඩ පොඩ අපිට මේක ප්‍රායෝගිකව අපේ මේ දහමට යොමු වෙන්න. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් වෙයි කියලා. මොකද අපිට තව එතකොට ගැඹුරකට යන්න අවස්ථාව තියෙනවා. දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය ඔය වගේ තව ගැඹුරු කාරණා ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඒකට ඊළඟ සතියේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමින් අද ධර්ම දේශනාව මම මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි මේ වෙලාවේදී එහෙමනම් මම මේ පින්වතුන්ට යම් හෝ අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි ගැටලු සහගත තැනක් මත වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් තව විස්තර කරන්න යම් කිසි දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් නොතේරිච්ච තැනක් තියෙනවා නම් යම් කරුණක් එකතු කරන්න හිතනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ස්වාමීන් වහන්ස,
දැන්
අපි භාවනා හරි සතියෙන් ඉන්නකොට අපි දකිනවා අපි එක එක දේවල් වලට බැඳෙනවා. එතකොට ඒක දැකීම බජානාති විදිහට ඉන්නකොට අපිට ඒක දකිනවා කියන එකයි මගේ තේරුම් ගැනීම. එතකොට ඊට වඩා යමක් අපි තුලින් ඒ කරන වැඩේ නිසා අපි අතර තණ්හා බැඳීම් ඇති වෙනවා නම් ඒක අඩු කරගන්න නම් අපි ඊට වඩා අපේ ඉන්ද්‍රිය සංවරයකට යන්න ඕන කියන එක දැනෙනවා. නමුත් ඒ වගේ දෙයක් කරගැනීමේ හැකියාව නම් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් කරගන්නේ නැහැ. අපි ඒකට බැඳිලා යනවා කියන එක දකින්නවා. ඒ වගේ අවස්ථාවක මොන වගේ දෙයක්ද අපි කරන්න ඕනේ කියලා දැනගන්න කැමතියි.
හොඳයි. ඒ කියන්නේ අපිට තේරෙනවා නම් මෙතෙන්දී මගේ ඉන්ද්‍රිය සංවරය තමයි ප්‍රශ්නේ උනේ. ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ඕන තැන හැබැයි මම ඉන්ද්‍රිය සංවරය පැවැත්වෙන්නේ නැහැ. ඉතින් ඒකත් බොහොම නිහතමානී අවබෝධයක්. අපි නැත්තම් අපිව සාධාරණීකරණය කරනවා. එහෙම නැත්තම් අනිත් කෙනාට වැරද්ද පටවනවා. හිතන්න යම්සි ලස්සනට ඇඳපු ගෑනු කෙනෙක් ඉන්නවා. ඉතින් එයා දැකලා මොන්න මගේ හිතේ රාගය පහළ වෙනවා. ඉතින් මම තව තව එයා දිහා බලනවා. තව තව රාගය උත්සන්න වෙනවා. මම හැබැයි යාට දොස් කියනවා. මෙයා ඇඳලා තියෙන හැටි වැරදි. මෙහෙමද අඳින්න ඕනේ? ඊට වඩා හොඳට අඳින්න ඕනේ නේද? ශික්ෂා සම්පන්න විදිහට හැසිරෙන්න ඕනේ නේද කියලා අපි යාට බයිනවා. ඒ වෙනුවට අපිට බලන්න පුළුවන් නම් මේ වෙලාවේ මගේ ඉන්ද්‍රිය සංවරය තිබුණේ නැහැ. මම බලන්න ගියා. මම මගේ සීලය අරගෙන සැලකිලිමත් වුණේ නැහැ. මම මේ ඉන්ද්‍රියයන් වැසූ දොර ඇතුව වාසය කළේ නැහැ. මමයි මෙතෙන්දි හික්මෙන්න ඕනේ කියලා අන්න අපිට අපේ තියෙන දුර්වලතාවය තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. එතකොට මේ අනුන් හදනව නෙමෙයි අනුන් හදන්න යමක් වෙනුවට අපිට පුළුවන් ද අපිව හදා ගන්න. අපේ හිත හික්මවා ගන්න. අපේ ඉඳුරන් දමණය කර ගන්න. ඉතින් මෙන්න මේ වෙන පැති වලින් එහෙමනම් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ගමන උඩුගම් බලා යන ගමනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මේක නිකන් රැල්ලට අහු වෙලා ගහගෙන යන එක ලේසි. හැබැයි පුළුවන් ද උඩුගම් බලා පීනන්න. ප්‍රමෙන් මේ උඩුගම්බලා පිහිනීම ලේසි නෑ එක අතකින්. ඒකතර කපාගෙන යන්න වෙනවා, රැල්ල කපාගෙන යන්න වෙනවා. හිතින් එන ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා වෙනුවට ඉල්ලීම අතහැරීම. හිතේ එන ආසාව ඉෂ්ට කිරීම වෙනුවට ආසාව අතහැරීමක්. තමයි එහෙමනම් දැන් මේ අදත් කතා කළේ අපි. හිතේ තණ්හාවක් පහළ වුණාම, ආසාවක් පහළ වුණාම ඒක මුදුන්පත් කරගන්න, ඒක තෘප්තිමත් කරගන්න ඒක ඉෂ්ට කරගන්න තමයි අපි උත්සාහවන්ත වෙන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් ද දැන් මේ හිතේ ආසාවක් පහළ වෙලා, මේ හිතේ තණ්හාවක් පහළ වෙලා, මේ හිතේ කැමැත්තක් පහළ වෙලා, මේ හිතේ චන්ද රාගයක් පහළ වෙලා කියලා අන්න ඒ තණ්හාව දකින්න. දැකලා ඒක අත්හරින්න. ඒක ෂය වෙන්න හරින්න. ඒ ගැන සතිමත් වෙලා ඒක දුරු වීම සඳහා කටයුතු කරන්න. ඒක පෝෂණය කරන්න නැතුව සිටින්න. අපිට පුළුවන් නම් අන්න එයාශය වුණාට පස්සේ අන්න හිත සුවපත් වුණා. ඒ සුවපත් වෙච්ච සිතත් හඳුන ගන්න. යන්න ඒක සාක්ෂාත් කර ගන්න. දැන් අන්න තණ්හාවශය වුණා. තණ්හාවශය වුණාට පස්සේ අර තිබේ හිතේ තිබිච්ච අසහනකාරී ගතිය, ඉල්ලන ගතිය, නොසන්සුන් ගතිය, ඒ ඔක්කොම ටිකත් දැන් සමනයටපත් වුණා. හිත ආයිත් සිසිල් වුණා. හිත ආයිත් තැම්පත් වුණා. හිත ආයිත් ශාන්ත වුණා. මෙන්න මේ ශාන්ත ගතිය තේරුම් ගන්න. ඒක මහා එපා කරපු ගතියක්, මේක මහා ඒකාකාරී ගතියක්, මුස්පේන්තු ගතියක් කියලා හිතන්න නැතුව දැන් කලින්නම් හිතේ අසහනකාරී ගතියක් තිබුණා. ඒ අසහනකාරී ගතිය දැන් දුරු වුණා. මොකද ඒ අසහනට හේතුව මං අයින් කරපු නිසා. දැන් අන්න අසහනයක් දුර වෙලා ගියා. හේතුව අයින් වෙච්ච නිසා දැන් අසහනයත් අයින් වෙලා ගියා. දැන් අන්න ආයෙත් හිත සාමකාමී. හිතේ තිබිච්ච ආය අර නොසන්සුන් ගතිය දැන් පහව ගියා. හිත ආයෙත් උන දැන් තැම්පත්. හිතේ තිබිච්ච දුක අයින් වෙලා හිත ආයෙත් දැන් උන ප්‍රබෝධමත්. හිත ආයෙත් බොහොම පහන් ස්වභාවයකින් තියෙනවා. මෙන්න මේ පහන් ස්වභාවය, පැහැදිලි ස්වභාවය, සරල ස්වභාවය, එහෙම නැත්නම් තැම්පත් ස්වභාවය, ශාන්ත ස්වභාවය, මෙන්න මේක හඳුනාගන්න. මේකට යම් වටිනකමක් දෙන්න, මේ தත්ත්වය සාක්ෂාත් කරන්න. එතකොට මෙන්න මෙබඳු ප්‍රතිපදාවක් එහෙනම් අපිට ප්‍රායෝගිකව අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒකට තමයි අපිට ජීවිතේෙම මේක එකතකින් ප්‍රතිපදාව බවට පත් වෙන්න අවශ්‍ය. අපි ඒව ගැන තව ටිකක් ඉස්සරහට කතා කරමු. ඉතින් මම හිතනවා මේ ඒ නිසා තමන්ගේ හිතේ තියෙන නොහික්මුණු ගතිය තේරුම් ගැනීම අපිට ඉතාම වැදගත්. යෝගාවචරයෙන් වශයෙන් අපි මැලි වෙන්න අවශ්‍ය නැහැ. අපි නැත්තම් ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ. මේ හිතේ තියෙන මේක තමයි අපේ හිතේ තියෙන තාම නොහික්මුණ ගතිය, හිතේ තියෙන චපල ගතිය. ඒවා අපි හඳුනගෙන අපේ තියෙන මේ දුර්වලතා පොඩ පොඩ හදාගන්න තමයි ඉතින් උත්සාහ දරන්න තියෙන්නේ. හොඳයි, අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට.
අන්දු ජීව ධර්මතිලක මහතාට ඊළඟ පැන ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස දැන් බොජ්ජංග මට්ටමේ සතියක් පවත්වනකොට ඒකෙදිත් කියන්නේ සිත යම්කිසි ස්වභාවයක් ඇසුරු කරමින් ඉන්නවා වගේ කියලා තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ ඒක මම මට මේ දැනගන්න ඕනේ ඒක උපක්ෂේය ස්වභාවයක්ද? නමුත් ඒ ස්වභාවය පසුතලෙ තියෙනවා. ඒ තියෙනකොට ශබ්ද ඇහෙනවා ඒව හඳුනා ගැනීමක් නැහැ. දකින දේවල් හඳුනා ගැනීමකුත් නැහැ. ඒකේ අර අර ස්වභාවය හිත කැමැත්තෙන් ඉන්නවා කියන එක තමයි මට දැනෙන්නේ. ඒක නිවරදිද ස්වාමීන් වහන්සේ?
ඔකේ තින් ඇත්තටම ටිකක් ගැඹුරට යන ප්‍රශ්නයක්. ආනිඤ්ඤ සප්පාය සූත්‍රය මේ පොඩ්ඩක් කියවලා බලන්න. ඒකේ අපිත් දේශනා මාලාවක් කරා, ඒකත් පොඩ්ඩක් අහලා බලන්න. ආනිඤ්ඤ සප්පාය සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාව ඉන්නවා. ඉඳලා ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි මේ විපස්සනාව වඩන හැමෝම නිවන් දකින්නවද? එහෙම නැත්නම් නිවන් දකින්නේ නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඇතමෙක් නිවන් දකිනවා, ඇතමෙක් නිවන් දකින්නේ නැහැ. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි ඇයි මේ විපස්සනා වඩන හැමෝම නිවන් දකින්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය තමයි මෙන්න මේ යෝගාවචරයා හඳුනාගත්ත ඒ නිදහසට නැත්තම් ඒ යම්කිසි දැන් මෙතෙන් දිහා ඇත්තම කෙලින්ම අරූපී මට්ටමක් පෙන්වන්නේ. ඒ අරූපී ස්වභාවයට මේ යෝගාවචරයාගේ හිතේ සෑහෙන බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ලොකු ප්‍රබල බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒතර එයා ඒ එතන වාසය කිරීම තමයි මූලික කරගන්නේ. ඒකට බැහැගෙන එතන වාසය කරනවා. ඒක පාවිච්චි කරන්නේ නැහැ කෙලස් දුරු කරන්න. ඒක තව තව නැත්තම් ඒ වාසය ගැඹුරු මට්ටමක් දක්වා වර්ධනය කරමින් ඒ ගැඹුරේම වාසය කරන්න ඒකෙන් තෘප්තියක් ලබන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එයාට මොකද වෙන්නේ? බුදුහාඳුරු කියනවා කෙලෙස් ප්‍රහාණය නොවීම නිසා එයා ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනේ උපදිනවා කියලා කියනවා. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ එතකොට බැලුවාම ඉතින් අර භව අග්‍රේම තමයි ගිහිල්ලා උපදලා තියෙන්නේ. ඒ නිසා බුදුහාඳුරු පෙන්නන්නේ මේ තන උනත් මේක තනක් කියලා කියනවට වඩා මේ ස්වභාවය උනත් ඉතින් අපි ටික ටික නොගැඹුරු කරමින් එතකොට අන්න හිතට කෙලස් වලට එන්න දෙමින් හිතේ කෙලස් තියෙනවා නම් ඒවට මතු වෙන්න දෙමින් එතන එතන කෙලස් හඳුනා ගැනීම පිණිස භාවිතා කරන්නයි තියෙන්නේ. මේකත් අපි අල්ල ගන්න ගියොත් ඒක ග්‍රහණය කරන්න ගියොත් ඒකෙන් තණ්හාවට බැඳෙන්න ගියොත් ඉතින් එතනදී අපි වරද්ද ගන්නවා. ඒ නිසා ඇත්තටම ඒ බඳු තණ්හාවක් පහළ වීම යෝගාවචරයට හඳුනා ගන්න බැරි නැහැ. හැබැයි දැන් මගේ හිතේ මේ හිස් තැනකට මේ සංසිරිදායක ගතියකට එහෙම නැත්නම් අනිශ්චිත ස්වභාවයට ලොකු කැමැත්තක් තියෙනවා. මම ඒක බලාගෙනයි වාඩි වෙන්නේ. ඒකෙමයි මම ඉන්න හදන්නේ. ඒකම පැය ගාණක් මම ඉන්නවා කියලා අන්න අපේ හිතේ ඒකට යම් අනවශ්‍ය බැඳීමක් තියෙනවා නම් ඒකම ඉල්ලන ගතියක් තියෙනවා නම් ඒකට හිතපත් වුණාට පස්සේ පැය ගණන් මේක ඉන්නමයි මම උත්සාහ කරන්නේ කියලා සමහරට තේරෙනවා නම් අන්න සමහරවට අපි ඒ නිකාන්තිය ඒකට තියෙන අනවශ්‍ය ආසාව අයින් කරගන්නයි තියෙන්නේ. මෙතනට හැබැයි මෙහෙමත් කියන්න අවශ්‍යයි, මේක හඳුනා ගන්න යුගයේදී මේකට පුරුදු වෙන යුගයේදී ඒකට වටිනකමක් දීලා ඒක පුරුදු කර ගැනීමත් වටිනවා. ඒක හොඳට හිතේ පැලපදියම් කරගන්න හොඳට හිත ඒ තුල තහවුරු කරගන්න අපි යම් ප්‍රයත්නයක් දරිය යුතුයි. එහෙම නැතුව මේක තේරෙන්නේ නැහැ. අපි ඉනිමගක් නගිනකොට පළවෙනි පියවරට අඩිය තියලා ඕනේ ඊළඟ පියවරට අඩිය තියන්න. පළවෙනි පියවරට අඩිය නොතිය දෙවෙනි පියවරට අඩිය තියන්න බෑ. එහෙමනම් අපි පළවෙනි පියවරේ හොඳට තහවුරු වුණාට පස්සේ ඔන්න දෙවෙනි පියවරේ අඩිය තියෙනවා. ඊට පස්සේ පළවෙනි පියවර අතහරිනවා. තුන්වෙනි පියවරේ තහවුරු වුණාත් එක්කම ඔන්න දෙවෙනි පියවර අතහරිනවා. ඒතර අන්න ඒ වගේ ඊළඟ සියුම් මට්ටමට යෑම සඳහා දැන් මේ තියෙන මට්ටම අතහැරලා දානවා. ඉතින් ඒ වගේ ඒතර මේ අපි හඳුනා ගන්න අනිශ්චිත භාවය මුලදී අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒක වඩා වර්ධනය කරන්න ඕනේ. ඒක හොඳට හිතේ පැනපදියම් වෙන්න හිත ඒ තුළ හොඳට පිහිටන්න ඕනම තැනකදී හිත එතෙන්ට ගන්න පුළුවන් මට්ටමට හැදෙන්න සෑහෙන මේ ප්‍රායෝගිකව යෙදෙන්න අවශ්‍යයි. හැබැයි එතෙන්ට ගත්තට පස්සේ දැන් ඒ ගැඹුරු මට්ටමක ඉන්න වෙනුවට මේක දැන් ලිහිල් කරනවා. මේකට යම් මතු පිටට එන්න දෙනවා. මතු පිටට එනකොට හිත ආයෙත් උන්න හිත එහෙම හිඳුවනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී අපි හිත එහෙම දිව්වා කියලා මම අතනම ඉන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. හිත එහෙම දිවීම හරහා තමයි දැන් යෝගියා කාරණා තේරුම් ගන්න. ඇයි මේ තාමත් හිත දුවන්නේ? ඇයි මෙයාට එක තැනක ඉන්න බැරි? ඇයි මේ සිතුවිලි තාමත් හිතට එන්නේ? මේ සිතුවිලි අස්සේ තියෙන මමත්වය මොන වගේද? මේ සිතුවිලි අස්සේ තියෙන මමෙකුට, පුජ්‍යලේකුට, පුජ්‍යල භාවයකට කරන ආවැඩීම මොන වගේද කියලා අන්න බොහොම සියුම් පැති අර අනිශ්චිත භාවය පිහිට කරගනිමින් අන්න යෝගාචරයේ හඳුනා ගන්නවා නම් අන්න පොඩ පොඩ යාට කෙලස් තව තව ෂය වෙන්න පටන් ගන්නවා. එහෙමයි
සාමාන්‍යයෙන් ඒක මම අඳුනගෙන තියෙනවා. දැන් කියන්නේ ඒ ස්වභාවය දැන් මට සෑහෙන දුරට තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මට එහෙම භාවනාවකට කියලා වාඩි වෙලා එහෙම පිළිවෙලකට කරගෙන යෑමක් අවශ්‍ය නැහැ. මට හිතෙච්ච ගමන් මට ඒ ස්වභාවය මතු කරගෙන එතන ඉන්න පුළුවන්. ඒ ඉන්නකොට මොනවාහරි දෙයකට හිත පිට යනවා නම් ඒ යන එක එවැලෙම දැනෙනවා.
හරි.
එතකොට ඒකම මතු වුණේ ඇයි? ඒක මගේ සිතේ හැදීමක් නිසාද, ගැටීමක් නිසාද කියන එක එවැලදීම තේරෙනවා. තේරිලා ඒක අතහැරෙනවා.
ඒක තමයි. ඒක තමයි දැන් අපි කරන්න තියෙන්නේ. දැන් අපි දැන් අදත් කතා කරේ ඒ දුක්ඛ සමුදය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අතහරින්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරනවා වෙනකොට ඒ දුක්ඛ සමුදය අතහරලා දානවා. මෙන්න මේක නිසයි මේ පහළ වෙලා තියෙන්නේ. ඒ වෙනකොට මම ඒක අතහරලා දානවා. ඒක මම පෝෂණය කරන්න යනවා නෙමෙයි. ඒක කියන විදිහට මම කටයුතු කරනවා නෙමෙයි. මම ඒක අතහරිනවා. ඊට පස්සේ උන් ආයෙත් හිත තැම්පත්. මොකද හිතට ආයි යන්න කියලා වෙන තැනක් නැහැ. ඒ කියන්නේ එයාගේ ප්‍රകൃතිය තමයි ඔය නිශ්චලත්වය. ඉතින් එයාගේ නිශ්චලත්වයේ ඉඳීවි.
ඔව් එහෙමයි සමහරවිට දැන් ඒ විදිහට තමයි ඉන්නේ. එතකොට තව ඊයේ වෙච්ච අත්දැකීමක් මේ මොකද නෝනත් එක්ක ගියා පුතාලගේ පොත් කගයක් බලන්න පොත් ප්‍රදර්ශනයකට. එතකොට ඊයේ ගියාම ඉතින් මම අර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔය ස්වභාවයේ තමයි ඉන්නේ.
ඉන්නේ හරි.
මට පොත් බලන්න අවශ්‍යතාවයක් තිබුණේ නමුත් මමත් ඉතින් බලුවා මොනවද මේ කියන පොත් බලන්න කියලා ගියාට. නමුත් මේක බලන්න යනකොට මට ඒක පුදුම අපහසුතාවයක් වෙලා ඇත්තටම ඒ ස්වභාවයෙන් අයින් වෙලා අර මුල් කාලේදී අපිට කායගත සතියේදී කයේ ලැබෙන අණුවට ලැබෙන ධාතු ස්වභාවයන් මත කරලා දීලා අරකින් අර පොත් බලන එකම මොනවද මේ පොත් කියන්නේ කියන එකම නිකන් මේක තියෙද්දි අරක මත කරලා දෙනවා. එනිම නවත් වෙන ස්වභාවයක්. ඒ කියන්නේ
ඇත්තටම අපිට ඔතෙන්ද පුළුවන් නම් අපේ හිතේ තියෙන මේ ප්‍රතික්ෂේප කිරීම හඳුනා ගන්න මට හිතෙනවා ඒක තවත් හොඳයි කියලා. අපිට ආයතන මේ කායනුපස්සනාවට ගියා කියන එකේ වැරද්දක් නම් නැහැ. අපි ඒ ඉතින් දැන් ඇත්තටම ඔතන ප්‍රතික්‍රියාවක් තියෙනවා. එකක් තමයි අපිට ඍජුව හිත දිහා බලා ගන්න බැරි වෙලාවේදී හිතේ තියෙන යම් කිසි නොසන්සුන් ගතියක්, ඒ පහළ වෙච්ච අකමැත්තක්, ඒක තේරුම් ගන්නේ නැතුව ඒක බැරි නිසාම නෙමෙයි, සමහරවිට ඊට වඩා ලේසි ඒ හරහා මතුවෙච්ච කායික අසහනකාරී ගතිය, කයේ තියෙන ආතතිය තේරුම් ගැනීම. අපි මොකද කරන්නේ? කයේ ආතතිය තේරුම් ගන්නවා. කයේ තියෙන යම් කිසි නිහන් තදවීමක්, රළුවීමක්, ආතතිගත වීමක්, දත් ඇඳි එකට නිකන් තදවීමක්, නලර රැලි ගැන්වීමක්, S2 ඇස් මේ මොකක්ද කියන්නේ ඇස් බැමියකට ලංවීමක්, ඔය වගේ බොහොම අතිශය සියුම් අන්දමේ කායික වෙනස්කම් ඇති වෙලා තියෙනවා අර හිතේ පහළ වෙච්ච අසහනය හරහා. මෙන්න මේ කායික වෙනස්කම් ටික හොඳට තේරුම් අරගෙනමින් ඒවා ටික සමනය කරගන්න අපි ඉඳ සලස්සනකොට, ඒවා තේරුම් ගනිමින් කටයුතු කරනකොට දන්නෙම නෑ අර තණ්හාවත් දුර වෙලා, හිතේ අසහනකාරී ගතියත් දුර වෙලා. ඒතර මේක ඇවිල්ලා එක ක්‍රමයක්. ඒ අනිත් ක්‍රමේ තමයි ඍජුවම හිතේ තියෙන එකටම මුහුණ දෙන එක. මේ වෙලාවේදී මම මේ හිත මෙන්න මේ කටයුත්ත ප්‍රතික්ෂේප කරනවා. මේ ළමයා එක්ක එයාගේ උවමනාවට මේ පොත් ප්‍රදර්ශනය බලන්න යන එක, ඒ බලන එක හිත ප්‍රතික්ෂේප කරනවා. මට පුළුවන් ද ඒ හිතේ තියෙන මේ ප්‍රතික්ෂේප කිරීම හඳුනගන්න. හඳුනාගෙන මේ දුක තේරුම් අරගෙන දුක් නොවිඳ ඉන්න මට පුළුවන්.
ඒ වගේම කොහොමද දැන් අද ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ කරනවා කියන්නේ දැන් අපි මූලිකවම මුල කාලයට ගියොත් කායගත සතිය වඩලා එතකොට අපි මුලදී උනේ අපි සාමාන්‍යයෙන් ඉන්න ස්වභාවයෙන් මේ කයේ දැනෙන ධාතු ස්වභාවයන් කියන ඒ ස්වභාවය අපි කලින් විදියට වඩා කැමති සුවදායි තනක් හැටියට හඳුනගෙන එතන ඉන්න තමයි ඇත්තටම උත්සාහ වෙන්නේ.
අනහරි
එහෙම ඉන්නකොට ඒ ස්වභාවයෙන් පිටික මොනවාහරි ඒකට දකින දෙයක් හරහා හෝ ඇහෙන දෙයක් හරහා හෝ එළීමකට ගැටීමකට මතු වෙනකොට අර ඉන්න ස්වභාවයෙන් පිට පනිනකොට ඒක දැනෙනවා.
ඔව්.
ඒක දැනිලා ඒක ඒකේ ස්වභාවය අහිමිලා ඒක ආපහු උපේක්ෂා මට්ටමට මතු වෙලා ආයෙත් අර ඉන්න ස්වභාවයට මෙනවා.
හරි.
ඒ ස්වභාවය විකටම ඉන්නකොට ඉන්නකොට තමයි ඒකත් ඇත්තටම උපාදාන නොකරන ස්වභාවයකට ගිහිල්ලා ඒ දැනෙන ධාතු ස්වභාවයනොත් අතහැරිලා සියුම් වෙලා අය නොදැනෙන ස්වභාවයට පත් වෙන එක තමයි මගේ අත්දැකීම තමයි නිතරම අපි සතර සතිපට්ඨානය තුළ එක එක මට්ටමෙන් මට්ටමට සතිය විසින්ම කැමති දුක් නැති ස්වභාවයක් සිතට පුරුදු කර කර ඉන්නකොට ඒ ස්වභාවයේ ඉන්නකොට මතුවෙන දේවල් ගැන හොඳට දැනුවත් බවක් ලබා දීලා ඇයි ඒක මේ තාපි එලීමක් හෝ ගැටීමක් ඇති වුණේ කියන එක ගැන ගැඹුරින් බලනකොට ඒකත් අතහැරලා ගිහිල්ලා ඊළඟ මට්ටම් වලට යන වගේ ස්වභාවයක් තමයි මට උනේ. මේ විදිහට තමයි දැන් ඇත්තටම මේ ධම්මානුපස්සනා මට්ටම ළඟ දැන් ඇත්තටම ඉගෙන සිටුවිලි ඇති නොවි අර වගේ සිතක් අර මම කිව්වේ කලින් ඇත්තටම කයේ ධාතු ගුණ දැනෙන්නේ එහෙම වුණේ. දැන් සිත අර වගේ මේ මොකක් උපාදාන නොකරනකොටත් මට නිකන් තේරෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මොනවා හරි ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ ස්වභාවය ඉන්නකොටත් අර වගේම මේ සිත් මොනවා හරි මේ මට්ටමේදී දැන් කලින් වගේ ඇත්තටම මොහකටවත් පණින්නේම නැහැ. නමුත් මොනවා හරි දෙයකට යනවනම් යනකොටම ඒක තේරෙනවා මොන වගේ ඇලීමක් හෝ ගැටීමක්ද මාගේ තුල තියෙන්නේ කියන එක එවලදිම දැනෙනවා.
දැනෙනවා.
ඒකත් අත්හැරෙන විදිහට තමයි දැන් සිද්ධ වෙන්නේ
සම්පූර්ණ. ඒක තමයි වැදගත් වෙන්නේ. කියන්නේ අපි කියන්නේ මුලින් තිබිච්ච හිතේ පැහැදිලි බවට වඩා තව ටිකක් අපේ භාවනාව කරගෙන යනකොට තව ටිකක් හිත පැහැදිලි වෙනවා. ඊට පස්සේ තවත් ටිකක් හිත පැහැදිලි වෙනවා. තවත් ටිකක් හිත සියුම් වෙනවා. තවත් ටිකක් හිත සූක්ෂම වෙනවා. තවත් ටිකක් හිත සංවේදී වෙනවා. ඒතර ඒ සංවේදී මට්ටමේදී යම් දුකක් දැනෙනවා. ඊපස්සේ ඒ දුකට හේතුව තේරුම් ගන්නවා. ඒ දුක ප්‍රහාණය වෙනවා. ඊපස්සේ ආයෙත් ඔන්න තවත් ටිකක් හිත සංවේදී වෙනවා. ආයෙත් ඔන්න යම් දුකක් දැනෙනවා. ඒ දුකට හේතුව දැනෙනවා. තේරුම් ගන්නවා. ඒ දුකට හේතුව අයින් කරනවා. ඒ දුක ප්‍රහාණය වෙනවා. ආයෙත් තව ටිකක් හිත සියුම් වෙනවා. ඒතර මේ වගේ බොහොම ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මෙතන ස්වාභාවිකව සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේක මේ හිතලා කරනවමත් නෙමෙයි. මේක අපි ප්‍රායෝගිකව අපේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කිරීම හරහා අපි තුල මේක ස්වාභාවිකව සියුම් වෙවි යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි යම් සියුම් ඊළඟ සියුම් මට්ටමක් පිනිස දැන් තියෙන සියුම් මට්ටම අතහරිනවා. ඊට ඊට වඩා සියුම් මට්ටමක් පිනිස දැන් තියෙන සියුම් මට්ටම අතහරිනවා. ඔන්න ඔය වගේ ඉදං නිස්සාය ඉදං පජහති කියලා බුදුරජාන් වහන්සේ ඒ ප්‍රතිපදාවට කියන්නේ මේ උපයෝගී කරගෙන මෙය අතහරිනවා. මේ උපයෝගී කරගෙන මෙය අතහරිනවා. ඉතින් මේ වගේ අර එකක්වත් අල්ලන්නේ දිගට. හැබැයි తాවකාලිකව අල්ලා ගැනීමක් තියෙන්න පුළුවන්. අර මම ඉනිමග නගින උපමාවෙදි කිව්වේ අපි ඉනිමග නගිද්දී එක ඒ අපි කියමු ඒ රාමුවක එක කොටසක අපි ඉස්සලා හොඳට කකුල තියා ගන්න ඕනේ. ඒක මත කකුල තියාගෙන තමයි ඒකෙන් වැරයි යොදලා තමයි ඊළඟ එකට අපි කකුල ඔසවන්නේ. හැබැයි ඊටවසන්න අරක අතහැරෙනවා. අරක අතහැරිලා කලින් එක අතහැරිලා. ඒනොට ඊට වඩා ඉහළ මට්ටමක දැන් අපි ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ මේ ප්‍රතිපදාව තුළින් අපිව ඊළඟ මට්ටම දක්වා යොමු කරන ගතියක් තියෙනවා. ඕපනායක ගුණයක් කියලා බුදුහාඳුරු කියනවා මේ ධහමේ තියෙන. අපි මේ ධහම ප්‍රායෝගිකව වඩන්න ඊළඟ මට්ටමට අපි මේ ධහම තුළින්ම තල්ලු කරලා දානවා. මේ ධහම තුළින්ම අපි යොමු කරනවා. කිසිම වැරද්දක් නැහැ. අපි පොඩ ඒ අපේ දැන් අනිත් එක තමයි අපේ දැන් අපේ හිතේ ඔය සියුම් කෙලෙස් නොතිබුණා නෙමෙයි. සියුම් කෙලෙස් තිබුණා. හැබැයි හිතේ තිබිච්ච ගොරෝසුකම නිසා ඒ කාලෙදි දැනුන්නේ. දැන් හැබැයි හිත තව ටිකක් සංවේදී නිසා, හිත හරිම සූක්ෂම නිසා, හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා තියෙන නිසා මේ සියුම් කෙලෙස් පවා ඔන්න දැන් දැනෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ ඔය ධම්මපදයේ එහෙම කියනවා, සංයෝජනං අනුං තූලං දහං අග්ගිව ගච්ඡති. මේ යෝගාවචරයා මේ අතිශය සියුම් සංයෝජන, ලොකු කුඩා සියුම් සංයෝජන දවමින්, අලු කර දමමින්, දවා දමමින් මේ පොඩ 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 යාගේ හිත පිරිසුදු කර ගන්නවා කියලා. ඒ නිසා අපි අර අපේ ගොරෝසු මට්ටමක හිටිය තැනින් ඉන්නකොට අපිට දැනෙන ටිකක් ගොරෝසු කෙලෙස්. අපි ඒ ටික ඔන්න පොඩ පොඩ අයින් කර ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් තව ටිකක් සියුම් මට්ටමට එනවා. එතකොට ඔන්න තව සියුම් කෙලෙසුත් දැනෙනවා. ඒ ටිකත් ඔන්න අයින් කර ගන්නවා. තවත් ඔන්න හිත දැන් සියුම් වෙනවා. තවත් සියුම් කෙලෙස් දැනෙනවා. ඔන්න ඒ වගේ ඒ සියුම් සියුම් කෙලෙස් පවා හඳුනා ගන්න පුළුවන් වෙන අන්දමින් මේ ප්‍රතිපදාව අපිව ඉස්සරහට අරගෙන යනවා. තමයි දැනගන්න තියෙන්නේ. මේ වෙලාවේදී ඔන්න දුකක් තියෙනවා. මේ වෙලාවේදී ඔන්න දුකට හේතුවක් තියෙනවා. මේ වෙලාවේදී ඒ සඳහා කළ යුතු යමක් තියෙනවා. අනේ දේ වුණාට පස්සේ අනුගමනය කළ ප්‍රතිපදා අනුගමනය කිරීම හරහා ඔන්න මේ වෙලාවේදී ඔන්න දැන් ආයි දුකෙන් තොර බවක් සාක්ෂාත් වීමක්. ඒතකොට මේ මොහොතේදී තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. නැතුව මේ වෙලාවේදී එකක් කළා පස්සේ වෙලාවේදී තේරෙනවා නම් ඒ කියන්නේ තාම ඉතින් අපිට අර වෙලාවේදී මේ වැඩේ කරගන්න බැරි වෙලා අපි ටිකක් ප්‍රමාද වෙලා එතන දකින්න එතන ලබන අත්දැකීමක් තියෙන්නේ.
එහෙම එතකොට ස්වාමීන් වහන්සේ එතකොට අපි ඒ වෙලාවේ අනිශ්චිත නැහැ නේද?
ඒ කියන්නේ සිත් වෙහි යනවා එතකොට. ඔව් ඒ තමයි. දැන් අපි ඔතන දැන් අනිශ්චිතයි කියන එක සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් නැති පාරිශුද්ධ තත්වයක් කියලා ගැනීමට වඩා ඒව තිබුණට අල්ලන්නේ නැති ගතියක් කියලා දැනගන්න පුළුවන් නම් රූප තියෙනවා හැබැයි රූප අල්ලන්නේ නැහැ. සද්ද ඇහෙනවා සද්ද අල්ලන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙනවා ගඳ සුවඳ අල්ලන්නේ නැහැ. රස දැනෙනවා රස අල්ලන්නේ නැහැ. රසට තණ්හාවක් නැහැ. රසට චන්ද්‍රාගයකින් බැඳීමක් නැහැ. ඒ වෙතට ආකර්ෂණීය වීමක් නැහැ. නැත්නම් අකමැති රසක් නම් ඒකෙන් විකර්ෂණීය වීමක් නැහැ. ඉතින් එතකොට මේ කතා කරන්නේ අර බාහ්‍ය ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු කියන ප්‍රතිපදාවනේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. ඉතින් එතෙන්ද කියන්නේ නැහැ මේ දිත්තේ තියෙද්දි ඇස් දෙක පියාගන්න කියන්නේ. දැන් මේ කතා කරන්නේ එහෙම එකක්. මොකක්වත් පේන්න බෑ. මට මොකක්වත් පේන්න බෑ. මට මොකක්වත් ඇහෙන්න බෑ. එහෙම නෙමෙයි මේ කියන්නේ. පේනවා. හැබැයි පේන දෙයට ඇදිලා ගිහිල්ලා නැහැ. පේනදේ බලන කෙනෙක් බවට පත් වෙලා නැහැ. පෙනීමක් විතරක් කොහෙ තියෙනවා ඉතින්. දැනීමක් තියෙනවා. ඇසීමක් නැත්තම් ඇසීමක් තියෙනවා. හැබැයි ඒක මම සවන් දෙන්නෙක් කරලා නැහැ. බලන්නෙක් කරලා නැහැ. දකින්නෙක් කරලා නැහැ. අන්නේ වගේ අපි මේ තැන්වල හරි සූක්ෂම දෙයක් තියෙන ඇත්තරම කියන අපි මේ ඉන්ද්‍රයන්ගෙන් විවිධ අත්දැකීම් ලබනකොට අපි ඒවට තණ්හාවෙන් බැඳීම හරහා අපි එක්ක ඒ වෙතට ගමන් කරනවා. අපේ හිත ඒ වෙතට යොමු වෙනවා. එහෙම නැත්නම් අපි තණ්හාවෙන් මෙතන ගැටීම හරහා ඒකෙන් විකර්ෂණය වෙනවා. ඒකෙන් අයින් වෙනවා. ඒක පැනලා යනවා. අපි තව අපි අකමැති කෙනෙක් දකින්නකොටම ඔන්න අපේ මූණ හැරෙනවා ටක් ගාන අනිත් පැත්තකට. අන්න අපි විකර්ෂණය වෙනවා. අපිට පුළුවන් ද දැක්කා දැක්කා පමණයි දුටුවා පමණයි ආයි වමනායෙන් බලන්න යන්නේ නැහැ ආයි ඒ ගැන විතර්ක කරන්න යන්නේ නැහැ ආයි ඒ ගැන කතන්දර ගොතන්න යන්නේ නැහැ දැක්කා එච්චරයි ඇහුණා එච්චරයි දැනුණා එච්චරයි ඉතින් ඔන්න ඒ වගේ ඉතින් මේ පොඩ්ඩ හිත ස්වාධීන වීමක් මේ අත්දැකීම් නොලබනවන්නේ මේවා පේනවා දැනෙනවා අරමුණුත් හිතටත් අරමුණුත් එනවා හැබැයි හිත ඒව එක පැටලෙන්නේ නැහැ. එයා එයාගේ ස්වාධීනත්වයේ රැකගෙන ජීවත් වෙනවා.
ඒක තමයි ඒකම තමයි එතකොට විඤ්ඤාත මත්තන් කියන තැනත් අර එතන අවබෝධ වෙලා එතන අවබෝධයෙන් අත්හරිනවා කියන එක තමයි
කියන්න තියෙන්නේ. ඔව් ඔව්. එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා නම් අපි හිතාගෙන හිටියේ මේ හිතට එන හැම හිතුවිල්ලක්ම මගේ. මම අනිවාර්යෙන් මේ සිතුවිලි අනුව කටයුතු කළ යුතුයි. ඔබ බැඳිලා ඉන්නවා මේ සිතීර්ති ආනුව කටයුතු කරන්න කියලා. ඉතින් අපි ඒවා පස්සේ ගියා. ඒවා ක්‍රියාත්මක කළා. අපි හිත කියන දේ ඇහුවා. දැන් නිකන් හිත ඒවා නිකන් හුදෙක් සිතුවිලි පමණයි. ඒවා නිකන් අපි වාහනයක් එලවගෙන යනකොට පාරේ අපි පසු කළා යන කඩවල් පේලි පමණයි ඒවා. හොඳයි. 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 දරුවන් සම්බන්ධයි.
ඊළඟ පැරේ සන්ධ්‍යා මිලිහාන මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. මගේ මේ භාවනාව සම්බන්ධයෙන් මට ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මම සාමාන්‍යයෙන් දවසකට මේ සක්මන් භාවනාව පැය දෙකක්වත් කරන්න උත්සාහ ගන්නවා. පරයන්කය පැයක් මේ ඉන්න උත්සාහ කරනවා. මට දැන් තියෙන ගැටලුව අර විපස්සනාවට යන්න කියලා ඔබ වහන්සේ කිව්වට පස්සේ මට මේ පරයන්කේ ඉන්නකොට අර කයට හිත ගියාම මේ ඉන්න එහෙම ඉන්න බැරි මේ විනාඩි 15කින් වගේ මේ ඒ භාවනාව අවසන් කරන්න හිතෙනවා. අනිත් ගැටලුව ස්වාමීන් වහන්සේ මට හැමලේම දැන් මේ මං හිතන්නේ හුස්ම කියලා ලොකු ලීරණ ශබ්දයක් වගේ ලොකු ශබ්දයක් ඇහෙනවා මේ මට. එතකොට අනිත් දවසේ අනිත් වෙලාවල සමහර වෙලාවලට ඔය සත්‍ය ලොකු බොරහත් සත්‍යයක් විදිහට නිකන් කීයක් එකකින් ිරණ සත්‍යයක් විදිහට දැනෙනවා. මම මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පත්තමි.
හොඳයි. මේ හැබැයි ඕක කරදරයක් කරගන්නේ නැතුව අපිට තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේ කලින් මෙච්චර මේ ප්‍රබලව මට මේ අත්දැකීම දැනුන්නේ නැහැ. හැබැයි දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ පවා බොහොම තීව්‍රව දැනීමක් තියෙනවා. ඉතින් ඒක දුකක්. ඒක ඇවිල්ලා මේ සැපක් නෙමෙයි. මෙතනත් තියෙන දුකක්. මේ කය ජීවත් වීම සඳහා දරන ප්‍රයත්නයක්. තියාට ආස්වාස ප්‍රස්වාස කරන්න ඕනේ. යාට බහිස්රාවිය දෙයක් කරන්න ඕනේ. මේ රුධිර සංසරණය කරන්න ඕනේ. හෘදයේ ස්පන්දනය කරන්න ඕනේ. මේ ඔක්කොටම ඔක්සිජන් ඕනේ. මේක මහා මේ කර්මාන්ත ශාලාවක් මෙතන තියෙන. ලොකු ඝර්ෂණයක් මෙතන තියෙනවා. මේ දරා සිටීමම මේ ජීවත් වීමම මෙතන දුකක් තියෙන්නේ. ඉතින් අපිට ඕනේ නම් තර මෙන්න මේක හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මට නම් හිතෙනවා ඕක කරදරයකට ගන්නවා වෙනුවට සතිය පිහිටා ගැනීම නැත්නම් සතිය පිහිටුවීමේ උපක්‍රමයක් කරගන්න. දැන් අපිට මේ තමා තුළම මේ කය තුළම සිද්ධ වෙන මේ දරතය, මේ පීඩාව, මේ සද්දේ අරමුණක් කරගන්න පුළුවන් නම් හිත වෙන වෙන බාහිර තියෙන මනක්කල්පිත අරමුණු හරහා හිතින් හදාගත් අරමුණු කලා හරහා සිහින ලෝකවල අතරමං වෙමි කතන්දරගත කොටා ඉන්නව වෙනකොට මේ කයේ දැන් මේ දැනෙන දුක මේ තියෙන සද්දේ මේ තියෙන ආස්වාද ප්‍රස්වාසේ මේක අරමුණක් කරගන්න. ඊට පස්සේ අන්න ඒක ප්‍රයෝජනෙට ගන්නවා. මේකට මොකද වෙන්නේ? කොයි වෙලාවද මේක හටගන්නේ? මේක මැද හරිය කොයි හරි කොයි හරියද මේ සද්දෙම කොහොමද පටන් ගන්න දැන් මේ තියෙන සද්දේ මුල් හරියද නැත්නම් මැද හරියද නැත්නම් අග හරියද මේ සද්දේ අඛණ්ඩවම දිගටම තියනවාද ආස්වාසේදිත් එකම ළඟේම සද්දයක්ද ප්‍රස්වාසේදිත් තවත් වෙනත් සද්දයක්ද නැත්නම් එකම සද්දයක්ද මේකේ කඩතුළු එහෙම තියනවාද කියලා එතකොට අපිට දැන් ඔකේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ තියෙනවා යම්සි චක්‍රානුකූල ගතියක් තර මේ චක්‍රේට මේ චක්‍රානුකූල ගතිය මට හඳුන ගන්න පුළුවන්ද කියලා මමම පොඩි උත්සාහයක් දැරිය යුතුයි. මේ සඳහා යම් කෙසේ කුතුහලයකින් මේ ක්‍රියාදාමය අපි තව ටිකක් සමීපව බලනවා. ඉතින් එතකොට තව ප්‍රකට වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි හිතන්න වේදනාවක් ඉස්සල්ල නම් දැනුන්නේ නැහැ. හැබැයි අපේ හිතේ සමාධිමත් ගතිය වැඩෙනකොට මේ පුංචි වේදනාව පවා බොහොම තීව්‍ර වේදනාවක් වශයෙන් දැනෙනවා. කලින් නම් ඒක බිඳුවක්වත් දැනුන්නේ නැහැ. හැබැයි අපේ හිතේ සමාධිමත් ගතිය වැඩි වීම නිසා මේ පුංචි වේදනාව පවා බොහොම තීව්‍ර වේදනාවක් වශයෙන් දැනෙනවා. හැබැයි සමාධිය කැඩලා බිඳින ගියාට පස්සේ ආයෙත් දැනෙන්නේ නැහැ. ඒ නිසා සමාධියේ හිතේ ලක්ෂණයක් තමයි පොඩි දේ ලොකු කරලා පෙන්වීම. අනීක්ෂයක් වගේ තමයි. ඒ නිසා ඕක වාසියට ගන්නයි තියෙන්නේ.
ඉතාලම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පින් සිදුවේවා.
හොඳයි හොඳයි.
ඊළඟට චන්දිමාත ඉදිරිපත් කරන්න පුළුවන්.
අත්‍රායි ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය කලින් අහපු මහත්තයාගේ ප්‍රශ්නයට ටිකක් අදාළයි. මොකද මේ මහත්තයා කිව්වා දැන් ඉස්තර කය තුළින් දැකපු උදාරත පරිලාහ දැන් කෙලින්ම මනසින් ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ අවස්ථාව පොඩ්ඩක් පැහැදිලි කරගන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. දැන් ඔබ වහන්සේ එකට දුන්න උත්තරේ හැටියට ඔබ වහන්සේ විස්තර කරේ දැන් ඉතවස් දැන් අපි එදිනදා ජීවිතයේදී හෝ වේවා පරියන්කේදී හෝ වේවා මොන හරි යම්කිසි තාසියුම් තත්ත්වයක ඉඳගෙන ඒ තත්ත්වය තුළ ඉන්නකොට අපිට තාසියුම් කෙලස් පවා ග්‍රහණය කරගෙන ඒවා ග්‍රහණය කරන්න අවධියක් තියෙනවා. ඒ අවධිය අපි ඇත්තටම දැනගන්නේ මම මගේ ප්‍රතිපදාවේ හැටියට නම් මට තේරෙන විදිහට මම වාගේ එක දැනගන්නේ කයෙන්ම විතරයි. ඒ කියන්නේ මට කය තුළ දැනෙන යම් යම් පිතාසියුම් දේවල් තමයි කියන්නේ. මෙතන යම් කිසි දරදයක් පරිලාහයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන යම් කිසි කෙලෙස් මට්ටමක් තියෙනවා. ඒ කෙලෙස් මට්ටම අර අවකාශය යම් කිසි තරමකට කෙලෙසනවා කියන එක එදිනෙදා ජීවිතයේදී පවා සමහර වෙලාවට දැනෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒක මනසින් දැනගන්නවා කියන එක මට එහෙම අත්දැකලා නැහැ. කයේ සියුම් බව නැතිද බව තුළින් තමයි ඒක දැනගන්නේ. කියන්නේ අර ආපහු ධාතු මට්ටමට එනවා අවකාශයේ නම් කියන එක ඒක හරි පැත්තට යන විදිහක්ද වැරදි පැත්තට යන විදිහක් කියලා දැනගන්න
කියන්නේ. ඔව් මම මේ කයේ සියුම් බවක් දැනෙනවා කියන්නෙම ඒක අපි හිතට හැරෙව්වොත් හිතෙත් පහළ වෙන සියුම් කෙලෙස් දැනගැනීමේ යම් ශක්තියක් හැකියාවක් කුසලතාවයක් දිනුවලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපිට කලින් හිතේ ලොකු ද්වේෂයක් පහළ වුණා. ඉතින් අපි සමාලාවට ඒ ද්වේෂයේ වහලෙක් වෙලා අපි කාට හරි බැනලා නැත්නම් කාට හරි ගහලා පස්සේ ඔන්න පසුතැවෙනකොට මතක් වුණා අයියෝ මම මේ කරපු මෝඩ වැඩක් මට ඒ වෙලාවේදී මාව පාලනය කරගන්න බැරි වුණානේ කියලා ඔන්න අපි හිතනවා. පස්සේ හැබැයි ඔන්න සතිය තව දියුණු කරනවා. එතකොට ඔන්න ද්වේෂයෙන් බයින වෙලාවේදී ද්වේෂයෙන් ගහන වෙලාවේදී දැනගෙනම ඒක කරන්නේ. තාම හැබැයි පාලනය කරගන්න බෑ. තාම මාව වළක්ව ගන්න බෑ. හැබැයි අර පසුතැවෙන මට්ටමට කලින් ඔන්න හැබැයි හඳුන ගන්නවා. තවත් ඔන්න දියුණු කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ද්වේෂය දැන් හිතේ තියෙනවා. හිත හොඳටම දැවෙනවා. ගහන්නත් හිතෙනවා බයින්නත් හිතෙනවා හැබැයි ගහන්නේ නැහැ බනින්නේ නැහැ. මොන වීතික්‍රමණේ නොකර ඉන්නවා. හැබැයි හිතේ දැවීම තැවීම තියෙනවා. ඊට පස්සේ ඔන්න තව දියුණු කරනවා. තව දියුණු කරගෙන යනකොට ඔන්න හිතේ ද්වේෂය පහළ වෙනවා. අර තරම් දවිල්ලක් නැහැ. අර තරම් ග්‍රහණය කිරීමක් නැහැ. අර තරම් පිච්චිල්ලක් නැහැ. ඊට වඩා අඩු මට්ටමක දැවිල්ලක් තියෙන්නේ. ඒ වගේමයි විතික්‍රමණයක් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔන්න තවත් දිනු කරගෙන දැන් ඔන්න ද්වේෂය බොහොම සුළු වශයෙන් තියෙන. නොරුස්නා ගතියක් මට්ටමින් තියෙන. අසහනකාරී ගතියක් මට්ටමින් තියෙන. ඒක හඳුන ගන්න. ඉතින් ඔය වගේ අපේ හිතේ සියුම් භාවයේ වැඩි වෙන්න සතිය දිනු වෙන්න සම්පජඤ්ඤය දිනු වෙන්න සංවේදී බව දිනු වෙන්න ඔය කෙලෙස් වල රඳා සිටින මට්ටම් දුර්වල වෙන ගන්න. නැත්තම් ඒකේ ගොරෝසු මට්ටම තේ යන්න කලින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒකට අපි උදව් කරන්නේ නැතිව අපි ඒ දිහා මධ්‍යස්ථව බලන්න උත්සාහවන්ත වුණා නම් එයාට ලැබෙන පෝෂණය අවහිර වෙනවා. නැත්නම් එයාට පෝෂණයක් ලැබෙන්නේ නැතුව යනවා. එයා එයාගේම ස්වාභාවික මරණයකටපත් වෙනවා. ස්වාභාවිකවම එයා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මේ දේ තමා තුළ සිද්ධ වෙනවා. ඒක සමාජයට අපිට තේරෙන්නේ නැහැ ඒ තරම්. ඒක අපිට ඒතර ප්‍රකට නැහැ. ඒ නිසා අපි දැන් අවුරුද්දකට කලින් අපේ හිතේ තිබිච්ච කෙලෙස් වල ඝනබාල බව දැන් මේ මොහොතේ හිතේ තියෙන කෙලෙස් වල తත්වයයි අතර යම් සංසන්දනාත්මක බවක් හිතලා බලන්න තේරුම් අරගෙන බලන්න. එතකොට තමයි අපට තේරෙන්නේ ඉස්සර නම් මෙන්න මෙච්චර රාගෙන් දැවිල්ලක් තිබුණා. මෙච්චර මම ද්වේෂෙන් දැවුණා. මෙච්චර ලොකු ඊර්ෂ්‍යාවක් හිතේ තිබුණා. මෙච්චර ලොකු අසහනකාරී ගතියක් හිතේ තිබුණා. මෙච්චර ලොකු යම්කිසි මේ 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 නොසන්සුන් ගති හිතේ තිබුණා. හැබැයි දැන් එච්චර නැහැ කියලා අන්න අපිට තේරෙනවා.
ඔහොමයි ස්වාමී. ඒක තමයි මම ඒක දැන් ඒකත් විඳිනකොට ඒක අපි අත් විඳින්නේ ඊටාම කියන්නේ ගොඩක් එහෙම අත් කර කර යනකොට කය තුලින් දැනෙන එක එක සංවේදනා නිසාද එහෙම නැතුව මනස දෙලින්ම දැක ගන්න පුළුවන් කියන එක
තමයි මම. මනස දෙලින්ම දැක ගන්න පුළුවන්. මනස කෙලින්ම දැක ගන්න. ඒක තමයි මාත් කියන්නේ. මේ මනසට මේ අවධානයේ යොමු කරාම ක්ලේශයක් පැන නගින අවස්ථාවේදීම ඒ කියන්නේ දැන් අපි නීවරණ පබ්බේ හැමෝ කතා කළේ. දැන් අපි චිත්තානුපස්සනාවේදී කතා කරනවා සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී රාගසිතක් තියෙන්නේ. මේ වෙලාවේ දැන් රාගසිතක් තියෙනවා. අපිට තාම අහුන්නේ නැහැ ඒක මේ. පටන් ගන්න යුගයේ අහුන්නේ. එයා යම් පමණකට දියුණු වෙලා නැත්තම් වර්ධනය වෙලා. ඒ වර්ධනය වෙච්ච මට්ටමේදී අඳුරනවා ආ මේ වෙලාවේදී දැන් රාග හිතක් තියෙනවා. හැබැයි ධම්මානුපස්සනා මට්ටමේදී ඒක තව සියුම් වෙනවා. මේ වෙලාවේදී ඔන්න කාමච්ඡන්දයක් පැන නගිනවා. කලින් නොතිබී හට ගන්නවා කාමච්ඡන්දය. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති සංච පජානාති. මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න මේ දැන් පැන නගිනවා. මේ හිත දිහා බලාගෙන ඉන්නේ. අවධානයෙන් ඉන්නේ. එතකොට තේරෙන මේ මොකක්ද එකක් දැක්කා නැත්නම් මොකක් හරි එකක් ඇහුණා. ඒ හරහා ඔන්න මේ හිතේ අර කලින් නොතිබිච්ච කාමච්ඡන්දේ මෙන්න දැන් පටන් අර ගන්නවායිත්. ඔන්න හිතේ රාගයක් පටන් ගන්නවා කියලා අන්න ඒ මේ දේ තමයි මේ තේරුම් ගන්න. දැනගන්න පුළුවන් කමක් ලැබෙවි. ඇත්තටම හැබැයි ඉතින් කයේ වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් පොඩි දෙයක්. ඒක අර මම කලින් විස්තර කරේ. අපි අර ඍජුව හිත බලන්නේ නැතිව කය ගැන වැඩියෙන් අවධානය යොමු කරගෙන ඉන්නකොට හිතේ යම් කිසි නොරුස්නා ගතියක්, හිතේ යම් කිසි ද්වේෂයක්, හිතේ යම් කිසි රාගයක් පහළ වෙනවත් එක්කම අනිවාර්යෙන් කය ඒ අනුව හැඩ ගැහිලා. ඒ නිසා මේ දෙක හරිම සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මේකේ මේ කය දිහා බලවීම තුලින් අරක දුර වෙනවා කියන එකේ වැරද්දක් නෑ. ඒ නිසා අවතක්සේරු කරන්නත් එපා. ඒ කියන්නේ කායानुපස්සනාව අවතක්සේරු කරන්න කිසිසේත්ම උවමනා නැහැ. අනිවාර්යෙන් මම චිත්තානුපස්සනායම කළ යුතුයි කියලා එහෙම නෙමෙයි. අපිට එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි මේ හිත දිහා බලන වෙනකොට කය ගැනම අවධානයෙන් ඉන්නවා. හිතේ යම් කිසි ඒතර ක්ලේශයක් පහළ වෙනකොට ඊට අනුරූපව කය යම් වෙනස්කම් සිද්ධ වෙනවා. අපි කය ගැන හොඳ අවධානයෙන් අවදියෙන් ඉන්නේ. එතකොට අන්න ඒක ගැන තේරුම් ගනිමින් එතකොට ඒක ඡය වෙනකොට අන්න හිතත් සංසිඳිලා. එක එක ක්‍රම ඉතින් එක එක ක්‍රම ඔය කොයි ක්‍රමෙත් ප්‍රයෝජනට ගන්නයි තියෙන්නේ.
මම ගොඩක් ප්‍රයෝජනට ගන්නෙ කය තුලම ජීවත් වෙන එක.
හරි. හරි. හොඳයි.
ඊළඟ පැනේ චන්ද්‍රිකා අශෝක ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ මම අර දුක ගැන අද කතා කරපු හින්දා මේ අහන්නේ.
අපි යම් කිසි අපි හිටපු තත්ත්වයෙන් යම් කිසි වෙනස් වීමක් වුණාම අපි ඒකට අනුවර්තනය වෙන්න ඉතාමත් වැඩි කාලයක් ගන්නවා. ඒ කාල පරිච්ඡේදයකට සෑහෙන දුකක් වෙනවා ඉස්සර භාවනා කිරීමට පෙරට වඩා. දැන් හරිය සංවේදී උදාහරණයක් අපි රැකියාවේ ස්ථාන මාරු වීමක් තාම ඒකදී එතන හැඩ ගැස්ෙන්නේ එතන තත්ත්වේ අපිට පරිච්ඡේද තත්ත්වේ නැතිවීම සම්බන්ධ ඕවගේ දේවල් වල අපි පසුතැවෙනවා. පසුතැවෙනකොට මගේ හිතේ ලොකු ද්වේෂයක් ඇති වෙනවා, නොරිස් වීමක් ඇති වෙනවා. සිහියෙන් දැනෙනවා මම මේ දැන් මේ මෙහෙමයි මේ දුක මට දැන් නොරිස්සුන ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් මාස ගණනක් යනකම්වත් ඒකෙන් මිදෙන්න අවස්ථාව නැහැ. ඒ වගේ අවස්ථාවල සමහර වෙලාවට මම මෛත්‍රී භාවනාව වගේ හිතනවා මගේ මේ හිතේ තියෙන දුක මිදෙන්න, මගේ ද්වේෂය නැති වෙන්න කියලා. ඒ වගේ අවස්ථාවල අපි ඉක්මනින්ම මිදෙන්න සාමයේ සිහිය කොච්චර පිළිගුවත් අමාරු ඇයි කියලා උභාන්තයෙන් දැනගන්න ඕන.
ඇත්තම තින්නේ ඒ කියන්නේ තව ටිකක් අර මේ විපස්සනා පැත්තේ මදිකම තමයි මට නම් තේරෙන්නේ. ඒ කියන්නේ අපි විපස්සනාවක තියෙන එක මට්ටමක්නේ මෙතන තියෙන මේ දේවල් අපේ පාලණයෙන් තොරයි කියන දේ. අපි දවත නැවත අපිදම වේදනාවට පසනාවක් වඩනවා. ඉතින් මේ වේදනාව කියන එක නැවත නැවත දකින්න අපිට තේරෙනවා මෙයා හරිම මේ අපි කියන දේ අහන්නේ නැති විදිහට තමයි කටයුතු කරන්නේ. එයා කටයුතු කරන්නේ එයාගේම ආවේනික රටාවකට. එයාටම ආවේනික හේතු තියෙනවා. ඉතින් එතකොට මම බලාපොරොත්තු වෙනවා මෙතන සැප වේදනාව දිගට තියේයි කියලා. හැබැයි ඉතින් නැහැ. එයා ගිහිල්ලා. මටත් හොරාටම එයා ගිහිල්ලා. එයාට ඔන්න දුක් වේදනාවක් පහල වෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේක ඉක්මනට යාවි කියලා. හැබැයි යන්නේ නැහැ. එයා යන්නේ එයාට ඕමලා වෙලාවට. ඒතර මෙන්න මෙහෙම තේරුම් ගන්න මේ සියලු මේ සංස්කාර ස්වභාවයන්ගේ තියෙන මෙන්න මේ අපේ පාලණයෙන් තොර බව අපේ වසංගයේහි පවත්වන්න තියෙන නොහැකියාව මේක නිරන්තරව තියෙන අනිත්‍ය ලක්ෂණය, ඒ අනිත්‍ය ස්වභාවයෙන් පෙළෙන ගතිය, ඒ නිසාම මෙතන දිගට පවතින සැපක් නැති බව එනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. සිතේට ඒ බඳු අවබෝධයක් අපි තුල ටික ටික භාවනාවක් කරහා වැඩෙන්න ඒක ඇත්තම මේක අධ්‍යාත්මික ගමනක්නේ. ඒතර මේ පරයන්කේ තමයි මේ අත්දැකීම ලබන්නේ. හැබැයි මේක අපේ ජීවිතවලට පොඩ පොඩ නිකන් ඒකාබද්ධ වෙන්න පටන් ගන්නවා, පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අපිට පුළුවන් වෙනවා, අපි හිතමු දැන් ඔන්න යම්ස කෙනෙක් අපේ බස් එක යනකොට නම් අපි අකමැති කෙනෙක් ඇවිල්ලා ඔන්නතර වාඩි වුණා. ඉතින් අපේ හිතේ නොරුස්නා ගති තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මනුස්සයා ඉක්මනට නැගිටලා ආවි, ඊළඟ බස් හෝල්ට් එකෙන් බහීවි, වාකරයක් හිතනවා. මේ ඉතින් බහින්නේ නැහැ. යත් යනවා දිගටම යනවා. ඒතකොට මෙතනත් අපිට පුළුවන් දාර අපි අර වේදනානුපස්සනාවේ හදාගත්ත නැත්නම් ඒ තේරුම් ගත්ත දහම බැරිද මෙතෙන්ට යොදන්න. ඒ නිසා අපි ටික ටික භාවනාවකින් ලබන යම්කිසි අත්දැකීම් සමුදායක්, ඒ අපේ ආධ්‍යාත්මික ලබන යම් පන්නරයක් අපි ටික ටික අපේ ජීවිතේට යොදන්න ඕනේ. ඒතකොට තමයි අපේ ජීවිතයේ භාවනාවක් බවට පත් වෙන්නේ, අපේ ජීවිත අත්දැකීම් භාවනාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැම තිස්සෙම අපි බලාපොරොත්තු වෙන දේම ඉෂ්ට වේවි කියලා. අනිත්‍යය මං කියන විදිහටම කටයුතු කරාවි. මගේ යටතේ ඉන්න අය මං කියන විදිහටම කටයුතු කරාවි. මගේ දරුවෝ, මගේ මුණුබුරෝ, නැත්තම් මගේ ස්වාමියා, බිරිඳ, මිතවතුන් මං කියන විදිහටම කටයුතු කරාවි. ලෝකේ තියෙන සියලු දේ මං කියන විදිහටම සිද්ධ වේවි. එහෙම වෙන්නේ නැහැ ඉතින්. ඉතින් එතෙන්දී මට පුළුවන් ද නොසැලී ඉන්න. මට පුළුවන් ද හිතේ උඩ යට යෑම් ඇති කරගන්න නැතුව අඩුතරමින් ටිකක් මැද්දට වෙලා ඉන්න. උඩ යට යෑම් සිද්ධ වුණොත් වැඩි කාලයක් එතනේ උඩ යට යෑම් වල ඉන්න නැතුව මැද්දට එන්න මට බැරිද කියලා අන්න ඒව තමයි ඉතින් ඇත්තරම මේ ගමනේ ප්‍රායෝගිකව අපි දහම යොදන්න තියෙන තැන්. මම නම් හිතනවා දිගට සතිපට්ඨානය වඩ아가ගෙන යනවා නම් මං හිතනවා ඔය හැකියාවන් පොඩ පොඩ අපිට උරුම වේවි කියලා.
ඊළඟ
කෙනාට අවස්ථාව දෙන්නේ
ස්වාමීන් වහන්සේ.
ඔව්
ඔව්
හොඳයි. ඊළඟට දිනුෂා කපුරු බණ්ඩාර ඉදිරිපත් කරන්න පුළුවන් පැණය.
අවසරයි
ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ මම දැන් අහපු දේශනා අනුවයි භාවනාව අත්දැකීම අනුවයි මට තේරිච්ච විදිහ මම එක හරිද කියලා දැනගන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ අපි කායanusasanam ඉස්සෙල්ලම කරනවා, ඊට පස්සේ වේදනාව දිහා බලනවා, ඊට පස්සේ මිරචිත් සිත දිහා බලනවා, ඊට පස්සේ එක වෙලාවක් එනවා මේ නිකන් අපි නිකන් ස්පේස් එකක් හිස් අවකාශයක ඉඳගෙන හැමදේම එන එන දේවල් බලනවා, ලේබල් නොකර. ඒවා ඇත්තටම ලොකුවට අඳුර ගන්නත් බැහැ, සිත්තිවිලිද මොනාද කියලා අඳුර ගන්නත්. ඒ කියන්නේ ගොජය කියන්නේ ඒක නේද ස්වාමීන් වහන්සේ? එතකොට ස්වාමීන් වහන්සේ ගොජය කියන්නේ ඔය චිත්තානුපස්සනාව වේදනානුපස්සනාවේ ඔක්කොගෙම එකට බලන එකක්ද ස්වාමීන් වහන්සේ?
ඔව් මෙහෙම කියනවා. ඉතින් ඒ කියන්නේ අරමුණු විවිධාකාර අරමුණු තියෙනවා. ඒතර මේ විවිධාකාර අරමුණු එකක්වත් විශේෂෙහි විශේෂ ඇල්මක් විශේෂ ගැටීමක් නැහැ. අපිට ඊට වඩා හිතේ යම් මධ්‍යස්ථ බවක් ගොඩනැගිලා රූප පෙනුනට ඒකට විශේෂයෙන් ඇදිලා යන්නේ නැහැ. සද්ද ඇහුනට ඒකෙන් විශේෂයෙන් ඇදිලා යන්නේ නැහැ. රස දැනුනට ඒකට විශේෂයෙන් ඇදිලා යන්නේත් නැහැ. ඊළඟ ගඳක් සුවඳක් දැනුනට ඒකට විශේෂයෙන් ඇදිලා යන්නේත් නැහැ. රසක් දැනුනට ඒකට යන්නේත් නැහැ. එතන හිතට අරමුණක් ආවට ඒකට යන්නේත් නැහැ. හිතට හම්බ වෙලා එයාට ආවේනික ස්වභාවයක්. එයාට කොහෙවත් පිහිටන්න උවමනාවක් නැහැ. අරගොල්ලෝ අරගොල්ලන්ගේ ඔළුවට නැග ගන්න එයාට උවමනාවක් නැහැ. අරගොල්ලන්ගේ කරපිට නැග ගන්න එයාට උවමනාවක් නැහැ. එයාට ඊට වඩා නිදහසේ ඉන්න එක සපතයි සපක් කියලා තේරිලා. ඒතර අරගොල්ලෝ ඉන්නවා හැබැයි. ඒගොල්ලෝ නැතුව නෙමෙයි. ඒගොල්ලෝ නිකන් ෆ්‍රක්ස් එකක් වෙලා. ඒක නිකන් ඔක්කොමලා ඒගොල්ලෝ ඉන්න නිකන් එක ගොජයක් වෙලා ඔක්කොමලාටම සම තැන තියෙන්නේ දැන්. ඉස්සෙල්ලා නම් හිතන්න අපි සින්දුවකට ඇදීලා යනවා. අපි මේ පෙනෙන දෙයකට ඇදීලා යනවා. හිත කතන්දරයක් ගොතලා ලියුමක් ලියලා නැත්නම් කවියක් ලියලා නව කතාවක් ලියලා තමයි නතර කරන්නේ. දැන් එහෙම යාට උමනාවක් නැහැ. ඒවත් නැතුව නෙමෙයි. ඒවත් තියෙනවා. දැන් ඒව නිකන් අර ඒවේ රස මැකිලා ගිහිල්ලා අපි අර බත් එකක් උයනකොට ඒක බෙරි වුණාම කැඳ වගේ වුණා නම් නිකන් ඔක්කොම නිකන් අර ගොජයක් වෙලානේ. ඒතර ඒකේ රහක් නැහැ. ඒකේ ලස්සනක් නැහැ. ඒකේ රේඛා ඔක්කොම මැකිලා ගිහිල්ලා ඔක්කොම බොද වෙලා ගිහිල්ලා. ඒතර මේ තියෙන අරමුණු සියල්ලම අරමුණු නැතුව නෙමෙයි. අරමුණු තියෙනවා හැබැයි ඒවේ රසය මැකිලා ගිහිල්ලා. හිත දැන් ඒව වෙන්වෙන් වශයෙන් දකින්න ඒවා නම්ගම් කියන්න ලේබල් කියන්න ඒවා මගේ කරගන්න ඒවා අනුව කවි කියන්න රචනා ලියන්න කෙටි කතා ලියන්න නව කතා ලියන්න යන්නේ.
ස්වාමීන් වහන්සේ එතකොට ගොජයයි අනිසිත බවයි කියන්නේ දෙකක්ද? ගොජය තියෙන එකත් අල්ලන්න නැතුව ගියාම ද අනිසිත
බව? ඔව් එහෙම කියත හැකියි. ඒ කියන්නේ තව ඒ කියන්නේ ඔය අනිශ්චිත භාවයත් පුළුල් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ අපිට මුලදී ලැබෙන අනිශ්චිත භාවය තාම පිරිසුදු මදි. ඒක ඇතම් වෙලාවට ඔන්න සිතුවිලි ඇවිල්ලා ඒක කෙලසනවා. රූප ඇවිල්ලා කෙලසනවා, සද්ද ඇවිල්ලා කෙලසනවා. මොකද අපි ආසන්නේමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ පොඩි වැටක් ගහගෙන තියෙන්නේ. එච්චර ශක්තිමත් වැටක් නෙමෙයි. වැට කඩාගෙන ඇතම් වෙලාවට එනවා. හැබැයි තව ටිකක් ඕක තව දියුණු කරන්න දියුණු කරන්න මේගොල්ලෝ තව ටිකක් ඈතට යනවා. අපිට ශක්තිමත් වැටක් ගහගන්න පුළුවන්කම එනවා. එතකොට ටිකක් ඒ වෑයන් එන බාධා අඩුයි. අපි ඉන්න ක්ෂේත්‍රය ඊට වඩා ටිකක් පිරිසුදුයි, ශක්තිමත්. දැන් අපි බලය තහවුරු කරගන්නවා කියලා කියන්නේ දැන් හිතන්න යුද්ධයක් කළා. මේ යුද්ධයක් තියෙන වෙලාවකදී හොඳ දක්ෂ බට පිරිසක් ගිහිල්ලා ඉස්සල්ලා ඔන්න ත්‍රස්තවාදීන්ගේ බලකඳවුරක් විනාශ කරගන්නවා. හැබැයි තාම මේ මිනිස්සු ගෙනල්ලා පදිංචි කරන්න බෑ. සාමාන්‍ය රටවැසියා ගෙනල්ලා එතන පදිංචි කරන්න බෑ. තාම මේ ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන්, සැඟවිලා ඉන්න පුළුවන්. තාමත් රැකවල් දාගෙන ඉන්නේ. තාමයි කිලෝමීටරය අල්ලගත්තේ. දැන් මේ කිලෝමීටරේ බලය තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් හොඳට බලය තහවුරු වෙනවා. බිම්බෝම් විවත් කරනවා. ඊට පස්සේ ඔන්න මේ දැන් ඔය තව ඒ කිලෝමීටරේ තව ටිකක් වර්ධනය කරනවා. තව ඔන්න කිලෝමීටර දෙකක් බවට පත් කරනවා. කිලෝමීටර තුනක් කරනවා, හතරක් කරනවා. දැන් ඔන්න දැන් සෑහෙන ටිකක් ඒ ප්‍රදේශය දැන් ටිකක් තහවුරු වෙලා. ඒක ත්‍රස්තවාදීන් නැති බවට දැන් සෑහෙන කාලෙකින් මොකක්වත් බෝම්බයක් පිපුරුනේත් නැහැ, වෙඩි හඬක් ඇහුනේත් නැහැ. මංකොල්ලේ සිද්ධ වුනේත් නෑ, මොකක්වත් නෑ. දැන් ඔන්න පොඩ්ඩක් දැන් මිනිස්සුන්ගේ හිතේ විශ්වාසය තාරා මේ හරියනම් දැන් ටිකක් සාමකාමී. දැන් එන බරපතල ප්‍රශ්න නෑ. අන්න දැන් රටවැසියෝ ගෙනෙන්නලා පදිංචි කරන්න පුළුවන්.
එහෙසනිනස් බොහොම පිං.
හොඳයි. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අපිට අද අවසන් කරන්න පුළුවන්. අද අපි පැය දෙක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. එමනම් අපි අද දවසේ මේ අන්දමින් රැස්කර ගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා ච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුන්නදීන මයා ලද්දම් පස්සෙන්තුම් වන්දිතුම් වරන් ශාරි පුත්තාදි තේරානං ගාගතම් පටිපාටියා ශ්‍රද්ධාශීල දයාවාසං බුද්ධනොම් තම නමාම සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.